හොඳයි පින්වතුනි, කවුරුත් සාදුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, මේ භාවනා වැඩසටහනට අදාළව දැන් මේ පින්වතුන් මේ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන්න අවශ්‍ය බොහෝ දහම් කරුණු තේරුම් අරගෙන තියෙනවා. දැන් මේ පින්වතුන් අහලා තියෙනවා, බුදුන් දැක නිවන් දකින්න ඕන. බුදුන් දකින්නවා කියන්නේ භව උදුරා දමන මාර්ගයේ ක්‍රමය පිළිවෙත ප්‍රතිපදාව දැකීමයි. රාග භව, ద్వේෂ භව, මෝහ භව උදුරා දමන ක්‍රමය මාර්ගයේ පිළිවෙත දැක්කොත් බුදුන් දැක්කා. භව උදුරා දමන ක්‍රමය දැක්කා, නිවන් දකින්න. ඒ භව උදුරා දමන ක්‍රමය තමයි බුද්ධ ධර්මය. භව උදුරා දමන ධර්මය. ඒ නිසා අපේ ගෞතම බුදුපියාණන් වහන්සේ ධර්මයමයි තමන්ගේ ගුරුවරයා කොට සැලකුවේ. සියලු බුදුවරුන් සියලු මාර්ගඵලලාභීන් ධර්මාවබෝධයක් ලැබුණාම, ධර්මය තුළින් නිවන් දැක්කහම ඒ ධහමමයි ගුරු කොට ගරු කොට සලකන්න. ධහමමයි ගුරුවරයාසේ සලකන්න. එනිසා ධහම නැති කලක කෙනෙකුට නිවන් දකින්න බෑ. ධහමමයි නිවන් දකින්නට උපකාර වෙන්නේ. ධහම තුළින්මයි මාර්ගය පිරිසිදු වෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ ජීවමානව හිටිය කාලේ මේ ධහමේ වැදගත්කම පෙන්නලා දෙන්න බොහෝ සූත්‍ර ධර්ම, එකක් දෙකක් නෙමේ, බොහෝ සූත්‍ර ධර්මවල මේ ධහම වැදගත්කම පෙන්න දෙන්න නොයෙකුත් විවිධ සූත්‍ර දේශනා කරලා තියෙනවා. විශේෂයෙන්ම ධම්ම කටික සූත්‍ර හයක් විතර ත්‍රිපිටකයේ තියෙනවා. ධර්ම කටිකයේ හැසිරිය යුතු, දේශනා කළ යුතු, අනුගමනය කළ යුතු පිළිවෙත ප්‍රතිපදාව විග්‍රහ කරලා. ඒ වගේම බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා ජීවමාන කාලේ බොහෝ සූත්‍ර, විශේෂයෙන්ම කාලාමා සූත්‍රය, සතර මහාපදේශ සූත්‍රය, එවැගේම චංකි සූත්‍රයත්, කිංචි සූත්‍රයත්, මේ වගේ සූත්‍ර ගණනාවක්ම දේශනා කළේ මේ ධහම දේශනා කළ යුත්තේ මොකටද, කොහොමද, කාටද, මොන පරමාර්ථයක් ඇතුවද කියන කරුණු පහදා දෙන්න. එනිසා මේ ධර්මය ගැන තමයි අපි තේරුම් ගත යුත්තේ. මේ ධර්මය නැති කාලෙක කෙනෙකුට නිවන් දකින්න බෑ. ධර්මය අනුගමනය කළ යුතුමයි. බණ අහලාමයි සෝතාපට්ටි ඵලයට පත් වෙන්නේ. මේ බුද්ධ ශාසනය තුළ පමණක් නෙමෙයි, අතීත කිසිම බුද්ධ ශාසනයක බණ අහන්නේ නැතුව නිවන් දකින්න මගඵල ලබන්න කෙනෙකුට බෑ. එහෙම බණ අහන්නේ නැතුව බණ පිටප කෙනෙකුගෙන් අහන්න නැතුව නිවන් දකින්න පුළුවන් අර ස්වයංභූ ඥානයෙන්ම ගුරු උපදේශ රහිතවම බුද්ධත්වයට පත්වෙන ලෞතරා බුදු කෙනෙකුටත් අබුද්ධෝත්පාද කාලයක භව උද්‍රා දැමීමෙන් බුද්ධත්වයට පත්වෙන පච්චේක බුද්ධ කෙනෙකුට. චතුසත්‍ය බුද්ධ අරහත් බුද්ධ කියන අය තමා කෝටි ප්‍රකෝටි ගාණක් බුද්ධ ශාසනයක නිවන් දකින්නේ. ඒ හැම කෙනෙක්ම නිවන් දැක්කනම් සෝතාපට්ටි ඵලයට පත් වුණා නම් සෝතාපට්ටි ඵලයට පත් උනේ බණ අහලාමයි. ඒ මිසක් භාවනාව කරලා භාවනාවෙන් පමණක් නිවන් දැක්ක කෙනෙක් මේ බුද්ධ ශාසනය තුළ නැහැ. බණ භාවනා කිව්වේ එකයි. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ හැම වෙලාවකම මේ ධර්මය බණ කියන්නේ දහම. මේ ධර්මය පිළිබඳව දේශනා කළා. මේ පින්වතුන්ට අපි ඔය පොතේ අවසාන 143 වෙනි පිටේ සූත්‍ර දේශනාවක් දේශනා කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ. මේ සූත්‍රයේ නම කින්ටි සූත්‍රම්. කින්ටි සූත්‍රය මේ පොතේ ඇතුළත් කරලා තියෙන්නේ මේ කින්ටි සූත්‍රය 143 වෙනි පිටේ. මේ සූත්‍රය බුදුහාමුදුරුව දේශනා කරන්නට යෙදුනේ කුසිනාරා නුවර. කුසිනාරා නුවර කියන්නේ පිරිනිවන් පාවදාළ බුදුගල. එනිසා ඒ කුසිනාරා නුවර වනසන්දි බලිහරණේ බුදුහාමුදුරුව ජීවත් වෙන කාලෙක බුදුහාමුදුරුවම මේ සිව්වනක් පිරිස භික්ඛූන් අමතා මෙන්න මෙහෙම ප්‍රකාශයක් කළා. කින්ටිවෝ භික්කවේ මයි හෝති චීවර හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේසේති. පිණ්ඩපාත හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේසේති. සේනාසන හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේසේති. ඉති බව බව හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේසේති. බුදුහාමුදුරුව ප්‍රශ්න හතරක් අහනවා. කින්ටිවෝ භික්කවේ මයි හෝති. බුදුහාමුදුරුව අහනවා මේ මම දේශනා කරන මේ උතුම් දහම ධර්මය කුමන හේතුවක් නිසා මේ විදිහට දහම ධර්මය මිනිසුන්ට දේශනා කරනවාද කියලා ඇහුවා. අහලා බුදුහාමුදුරුවෝ අහනවා චීවර හේතුව. මේ ඒ කාලේ චීවර තමයි අමාරුම දේ. චීවර කිව්වේ මේ අඳින සිවුරු චීවර. එනිසා චීවර ලබා ගන්න මේ ධර්මය සමනෝ ගෝතමෝ දේශනා කරනවාද කියලා ඇහුවා. ඒ වගේම පින්ඩ පාතය ලබා ගන්න කුසට ආහාර පිඬු ලබා ගන්න පින්ඩ පාතය ලබා ගන්න මේ ධර්මය දේශනා කරනවාද කියලා ඇහුවා. සේනාසන ලබා ගන්න හිසට වහලක් ඉන්න තැනක්. ඒ කාලේ මේ කඩ රජවරු සිටවරු පුළුවන් නෑ හැකි අය මේ සේනාසන හදලා දුන්නා. එහෙම සේනාසනයක් ඉන්න තැනක් නිවසක් ලබා ගන්න මේ ධර්මය දේශනා කරනවාද කියලා බුදුහාමුදුරුවෝ ඇහුවා. දැන් චීවර හේතුව, පිණ්ඩපාත හේතුව, සේනාසන හේතුව. ඊළඟට බුදුහාමුදුරුවෝ අහනවා ඉති බව බව හේතුව සමනෝ ගෝතමෝ ධම්මං දේශේති. ඉති බව බව හේතුව කිව්වේ මේ ජීවත් වෙන කාලයේදී ලබාගත හැකි යම් ප්‍රතිලාභයක් ලබා ගන්න, ප්‍රසිද්ධියක් ලබා ගන්න, මුදල් හෝ වෙන යමක් පිරිකරක් පිණ්ඩපාතයක් ලබා ගන්න, එහෙම නැත්නම් ඒක බව ඉති බව බව දෙපැත්තක් තියෙනවා. එහෙම නැත්නම් මේ ධර්මය දේශනා කරන්නේ අර ඥාන බවට, දෙවි බවට, බ්‍රහ්ම බවට, අභිඥා බවට, එහෙම නැත්නම් ප්‍රසිද්ධ බවට, එහෙම නැත්නම් තමත් යම් ආකාරයක මැජික් පෙන්නන ඉද්ධි ප්‍රාතිහාර්ය පනන එකත් ඉති බවා බව හේතුව. එනිසා බවා බව හේතුව කියන එක බොහොම ගැඹුරු පදයක්. එනිසා දැන් ජීවර පිණ්ඩපාත සේනාසන වලට වඩා අමතරව බොහෝ දෙනෙක් ප්‍රසිද්ධියක් ලබා ගන්න, ප්‍රචාරයක් ලබා ගන්න, ප්‍රණාමයක් ලබා ගන්න, ප්‍රශංසාවක් ලබා ගන්න, ප්‍රතිලාභයක් ලබා ගන්න බණ කියනවා, ධර්මයේ දේශනා කරනවා. බුදුහාමුදුරුවෝ ඇහුවා එහෙම ප්‍රතිලාභයක් ලබා ගන්න බවා බව. ඒ වගේම මේ ජීවිත කාලයෙන් පස්සේ යම් ආකාරයකට අර දෙවි බවට, බ්‍රහ්ම බවට, අභිඥාලාභියෙකු බවට, ධ්‍යානලාභියෙකු බවට පත්වෙන්න මේ ධර්මය දේශනා කරනවාද කියලා ඇහුවා. අහලා බුදුහාමුදුරුවෝ කියනවා නකෝ නෝ බන්තේ භගවති ඒවං හෝති. මේ කිසිම දෙයක් සඳහා එහෙම ජීවර ලබා ගන්න, පිණ්ඩපාත ලබා ගන්න, සීනාසන ලබා ගන්න, එහෙම නැත්නම් ප්‍රතිලාභයක්, ප්‍රචාරයක්, ප්‍රසිද්ධියක්, ප්‍රණාමයක්, ප්‍රබෝධයක්, ධානයක්, අභිඥාවක් දෙව් බවට, බ්‍රහ්ම බවට එහෙමපත් වෙන්න මේ ධර්මය දේශනා කරනවා නෙමෙයි කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලිව කිව්වා. කියලා බුදුහාමුදුරුවෝ කියනවා නචක්කිරවෝ භික්කවේමයි ඒවං හෝති, ජීවර හේතුව සමනෝ ගෝතමෝ ධම්මං දේශේති. ඉති බව බව හේතුව මේ කිසිම දෙයකට නෙමෙයි. ඒවං කෝනෝ බන්ති භගවති හෝති, අනුකම්පකෝ භගවා හිතේසි, අනුකම්පං උපාදාය ධම්මං දේශේති. ඒවංච කිරවෝ භික්කවේ මයි හෝති, අනුකම්පකෝ භගවා හිතේසි, අනුකම්පං උපාදාය ධම්මං දේශේති. මේ ධර්මය දේශනා කරන්නේ මේ ලෝකයා, පුතග්ජන ලෝකයා මේ දහම නොදැන මේ ධම්මග නොදැන නොදැක දුක් විඳිනවා, අතරමං වෙනවා, අනාත වෙනවා, අසරණ වෙනවා. එහෙම අය කෙරෙහි සියලු දෙනා කෙරෙහි නෙමෙයි හිතේසි මේ මග අනුගමනය කරන්න පුළුවන් අය කෙරෙහි අනුකම්පාවෙන් මේ ධර්මය දේශනා කරනවා. කිව්වා මේ ලෝකයාව දුකෙන් මුදවා නිදහස් කරව ගන්න. එහෙම කියලා තස්මාහිත භික්කවේ යේ බෝ මයා ධම්මා අභිඤ්ඤා දේශිතා. මේ ධර්ම දේශනා කරන ධර්මය අහලා යම් කිසි කෙනෙක් අභිඤ්ඤා, අභිඤ්ඤා කිව්වේ අර අභිඤ්ඤාතං අභිඤ්ඤේය තත්ත්වයට පත් වුණොත් ඒ පුද්ගලයාට මේ ධර්මය අහලා දැනගෙන මේ මග අනුගමනය කළ භාවිතයට අරගෙන චත්තාරෝ සතිපට්ඨානා, චත්තාරෝ සම්මප්පදානා, චත්තාරෝ ඉද්ධිපාදා, පංච ඉන්ද්‍රියානි පංච බලානි සත්ත බුද්ධංගා අරියෝ අට්ඨංගික මග්ගෝ තත්ත සබ්බේව සමග්ගේහි සම්මෝධමානේහි අවිවදමානේහි සික්කි තබ්බං තේසංචෝ භික්කවේ ධම්මං දේසේති. එහෙමනම් බුදුහාමුදුරුව මේ ධර්මය දේශනා කළේ මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම, බුද්ධකාරක ධර්ම, බව උදුරා දමන ධර්මතාවයන් 37 යමෙකුට පූර්ණය කරගන්න පුළුවන් ආකාරයට අර සමග්ගේහි සම්මෝධමානේහි අවිවදමානේහි කිව්වේ මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව තමන්ගේ හිතෙන් උදුරලා දාලා සික්කිතබ්බං හික්මවන්නටයි, ශික්ෂණය කරවන්නටයි අර පෘථග්ජන පුද්ගලයන්ට මේ ධර්මය දේශනා කළේ. අනුකම්පාවක් ඇතුව අනුකම්පං හිතේසි. බුදුහාමුදුරුව සියලු දෙනාට ධර්මය දේශනා කළේ නැහැ, කරන්න ගියේ නැහැ. බුදුහාමුදුරුව ධර්මය දේශනා කළේ ඒ ධර්මය ගන්න පුළුවන් අයට විතරයි. දැන් බුදුහාමුදුරුව ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලේ අර ජේතවනාරාමයට ඇතුල් වෙන ගේට්ටුව ගාව මේ පැත්තේ හිටියා ඌරු කොටුවක් පවත්වාගෙන ගිය අර චුන්ද සූකර. ඌර මර මර නොයෙක් ආකාරයේ පව්කම් කර කර චුන්ද සූකර හිටියා. බුදුහාමුදුරුව යනකොට ජේතවනාරාමයට යනකොට අදැක්කා, එනකොට අදැක්කා. කිසි දවසක බුදුහාමුදුරුව චුන්දසූකරට එක වචනයක්වත් දහම් කරුණක්වත් කියන්න ගියෙත් නැහැ. ඔය ඌර මරන්න එපා නවත්තන්න කියලා කිව්වෙත් නැහැ. එහෙම කිව්වනම් චුන්දසූකර ඌර මරලා කරගන්න පාපයට වඩා විශාල ආනන්තරිය පාප කර්මයක් ආරෝපාදයක් කරගන්නවා ගෙවන්න බැරි පරිලාවත් බුදුහාමුදුරුව ඒක කියන්න ගියා. ඒ නිසා හැම කෙනෙකුටම මේ ධර්මය කියන්නත් බෑ, ගන්නත් බෑ, කියන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ නිසා අනුකම්පකෝ භගවා හිතේසි මේ පුද්ගලයන්ට පමණයි බුදුහාමුදුරුව නිවන් මඟ විවුර්ත කරන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නට උපකාරක ධර්මයන් දේශනා කළේ. ඒ නිසා මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය දේශනා කළෙත් අහන්න ඕනැත් අනුගමනය කළ යුත්තෙත් අර ධ්‍යාන අභිඥා ලබා ගන්නවත් මුදල් එකතු කරන්නවත් එහෙමත් නැත්නම් ප්‍රසිද්ධියක් ප්‍රතිලාභයක් ප්‍රචාරයක් ලබන්නවත් නෙමෙයි. අද සියලු තැන්වල හොඳට කල්පනා කරගන්න දැන් ඔය ප්‍රසිද්ධියක් ලැබූ අය මේ බුදුහාමුදුරන්ගේ මේ දහමේ මොනවා හරි වචන ටිකක් කටපාඩම් කරගෙන රුපියල් 50,000ක් 60,000ක් ගල් අය කරලා මුදලට ධර්මයේ දේශනා කරන්න. එහෙම නැත්නම් ප්‍රසිද්ධියක් ප්‍රචාරයක් ලබන්න එහෙමත් කරන අය ඉන්නවා. ඒ නිසා මේ දහම දේශනා කළ යුත්තේ ඒ වගේ ඉති බවා බව හේතු සඳහා නොවේ. කීවර පිණ්ඩ පාත සේනාසන පිරිකර ලබා ගැනීම සඳහා නොවේ. මේක මේ දහම දේශනා කළ යුත්තේ මනුෂ්‍යයන්ට මේ දුක පෙන්නලා දුක තේරුම් කරලා දීලා දුකට හේතුව පෙන්නලා මේ සංසාර දුකෙන් මිදී නිදහස් වන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නටයි. ඒක නොකරනවා නම් ඒක කියා නොදෙනවා නම් එතන දහමක් නැහැ. දැන් බලන්න පන්සලක සම්මත සම්ප්‍රදායික මේවා අපි නොකිය බෑ කියන්න ඕන. පන්සලක බෝඩ් එකක් ගහනවා ධර්ම දේශනාවක් මෙහෙම ආමුදුර නමකගේ නමක් දාලා මෙහෙම ප්‍රසිද්ධ දේශකයන් වහන්සේ කෙනෙක් ගෙනල්ලා එක්ක කවි බණක් එක්ක තව මොකක් හරි බණක් කියලා. ඔය දැන්වීමේ යට තියෙනවා තව අර මේ බණමඩුව සදාගන්නට එහෙම නැත්නම් බෝකොටුව හදාගන්නට එනනම් තාප්පය හදාගන්න එහෙම නැත්නම් වෙන මොකක් හරි අර මූලික අරමුණ පරමාර්ථය මිනිසුන්ට මේ ධර්මය කියා දෙන්න නෙමෙයි. අර පන්සලේ මොකක් හරි හදාගන්න ඒකයි මූලික අරමුණ. ඒකට මිනිස්සු ගෙන්න ගන්නයි අර ප්‍රසිද්ධ දේශකයන් වහන්සේ කෙනෙක් රුපියල් 50,000 කරි 10,000-15,000 වියදම් කරලා ගෙන්න ගන්න. එතකොට මේක ලොකු රැවටීමක්. මේකෙන් ණය වෙනවා. මේ ණය වීම නොදැනමයි මේ ණය වීමට අහුවෙන්නේ. ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තියෙන්නේ ඒ වගේ මුදල් එක්කව කරන්න රැස් කරගන්න මිනිස්සු එකතු කරන්න නෙමෙයි. මිනිසුන්ට ධර්මය කියා දිය යුත්තේ අර ඒ සංසාර දුකෙන් මිදී නිදහස් වෙන මග සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නා නිවැරදි පාරමාර්ගය පිළිවෙත කියන්න. නමුත් අද වෙනකොට මේ මුළු සම්මත සමාජයේම ඒ ගැඹුරු පරමාර්ථය අත්තර දාලා සියලු තැන්වල ධර්ම දේශනාවක් කරනවා නම් ඒක ඒ ධර්ම දේශනාව කරන්නේ ඊට යටින් වෙනත් ලෞකික පරමාර්ථයක් තියෙනවා. මේක වැරදි. බුදුහාමුදුරුවෝ මේක පැහැදිලිව කිව්වා. ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ මේ කිංටි සූත්‍රයේ කියනවා කරුණු 8ක් ධර්මය දේශනා කළ යුතු. පළවෙනි එක අර ලෝක හිතේසි අනුකම්පක්. දෙවෙනි එක මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නටයි මේ ධර්මයේ දේශනා. ඊළඟට කියනවා ඉමේ සංකෝ ආයස්මාතං අත්තතෝ චේව නානං ව්‍යංජනතෝචේව නානන්ති තත්ත යම් බික්කු සුවචතරං මඤ්ඤයාත සෝ උපසංගමිත්වා ඒවමස්ස වචනීයෝ ආයස්මන්තානංකෝ අත්තතෝචේව නානං ව්‍යංජනතෝචේව නානං තදමිනා පීතං යත අත්තතෝචේව නානං ව්‍යංජනතෝචේව නානං මා යස්මන්තෝ විවාදං ආපජ්ජිතාති මේ ධර්මය අත්තනානත්වය ධර්මනානත්වය සහිතව ව්‍යංජනනානත්වය සහිතව අට ධර්ම නිරුක්ති සහිතව දේශනා කරන්නේ මා යස්මන්තෝ විවාදං ආපජ්ජිතාති අර අන්‍ය තීර්ථකයන්ව විරුද්ධකාරයන්ව තර්ක විතර්ක කරලා පරාද කරන්න විවාදං ආපජ්ජිතාති මා යස්මන්තෝ මා කියන්නේ විදින්දල් ඒ නිසා වාද විවාද කරලා අනිකාගේ මතය පරාජ කරන්න හෝ තමන්ගේ මතය ජය ගන්න හෝ නෙමෙයි මේ ධර්මය අට නානත්වය ධර්ම නානත්වය ව්‍යංජන නානත්වය සහිතව දේශනා කරන්න එහෙම අනුන්ව පරාද කරලා තමන් ජය ගන්නා දෙයක් නෙමෙයි. ඒ නිසා මේ ධර්මය අතක්කාවචරයි. ඒ නිසා තර්ක විතර්ක කරලා වාද විවාද කරලා ආපත්‍යයකටපත් ආපජ්ජිතාටි කියන්නේ ඒකයි. අරමුව පරාජ කරන්න හෝ තමන් ජය ගන්නට නෙමෙයි මේ බුදුහාමුදුරුව ධර්මය දේශනා කරන්නේ. එහෙමනම් මේ ධර්මය දේශනා කරන්නේ මායස්මන්තෝ විවාදං ආපත්‍යදාති ඉති දුක්ඛහිතං දුක්ඛහිතතෝ ධාරේ තබ්බං සුග්ගහිතං සුග්ගහිතතෝ ධාරේ දුගතියෙන් දුගතියට යන පුද්ගලයන්ට ඒකේ පරද පෙන්වලා දීලා ඒ පුද්ගලයන්ව සුගතියෙන් සුගතියට පත් කරවන්නට මාර්ගය පාර පිළිවෙත දෛනික අනුගමනය කළ යුතු දේ සහ නොකළ යුතු දේ කරණීයාකරණීය දෙපැත්ත පෙන්වලා දීලා ඒ දුගතියට පත් වෙන්නට යන මිනිසුන්ව සුගතියට පත් කරන්නයි ඒ සුගතියට පත් කළ හැක්කේ යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ හේතුඵල ධහමට බහාගලපා බැලීම යෝ ධම්මෝ ණය විනයට සසඳා බැලීම යෝ විනයෝ සෝ භාසිතබ්බෝ නිතර හේතුඵල ධහමට බහාගලපා බලා ණය විනයට සසඳා බලා කටයුතු කරන්නට මිනිසුන්ට පාරමාර්ග කියා දෙන්නයි මේ අර්ථනානත්වය ධර්මනානත්වය සහිතව ව්‍යංජනනානත්වය සහිතව මේ දහම දේශනා කරන්නේ. ඒ මිසක් අනුන්ව පරාජ කරලා තමන්ගේ මතය ජය ගන්නවත් තමන්ගේ මතය ජය අරගෙන අනුන්ව පරාද කරන්නවත් නෙමෙයි. ඒ නිසා මේක අර ජය පරාජයක් සඳහා කරන වාද විවාදයක් යමෙක් කරනවා නම් ඒක ආපත්‍යක්. බුදුහාමුදුරුවෝ දැන් තව ඊළඟ ඡේදයේ තියෙන්නේ මේ අත්තතෝයි අත්තතෝ ව්‍යංජනතෝ නානං අත්තතෝ නානං ව්‍යංජනතෝ සමතේති. දැන් ඉස්සෙල්ලා පළවෙනි එකේ කිව්වේ අත්තතෝ චේව නානං ව්‍යංජනතෝ චේව නානං. දෙවෙනි එකේ තියෙන්නේ අත්තතෝ කෝ නානං ව්‍යංජනතෝ සමතීති. ඒක දේශනා කරන්නේ නැවත අර සමතේටපත් වෙලා මේ දැන් නානත්වය විග්‍රහ කරන්නේ තෝරගෙන යෝ ධම්මෝ යෝ විනයෝසෝ භාසිතම්බෝ කරලා සමතේටපත් වෙන්න පුළුවන් අර අත්තතෝ නානං ව්‍යංජනතෝ සමිති. තුන්වෙනි එකේ තියෙන්නේ අත්තතෝ සමති ව්‍යංජනතෝ නාන. හතරවෙනි එකේ තියෙන්නේ අත්තතෝ ඒව සමිති ව්‍යංජනතෝ තේව සමේති. මෙතෙන්දී අර වීතික්කමා කියන එකත් අට්ටංගමා කියන දෙකත් පූර්ණය වෙනවා. ඒ අනුව යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතම්බෝ. එනිසා මේ වාද විවාද කරලා කාවත් පරාද කරන්න ඕ තමන් ජය ගන්න නෙමේ, මිනිසුන්ට සමත විපස්සනා පෙන්නලා මේ අර චතුරාරක්කා පූර්ණ කරගෙන මේ ධර්මයට විනයට පහා ගලපා බලා ජීවිතයට භාවිතයට ගන්න මේ ධර්මය කියාදෙන්නේ. ඊළඟට 39 වෙනි කේතේ තියෙනවා තවත් කාරණයක්. තේසංචවෝ භික්කවේ සමග්ගානං සම්මෝදමානානං අවිවදමානානං සික්කටං සියා අඤ්ඤතරස්ස භික්කුණෝ ආපත්තිසියා වීතික්කමු. අර වීතික්කමු අවිතික්කමු නෙමෙයි වීතික්කමු. තත්‍ර භික්කවේ න චෝදනාය තරිතම්බං තුරිතම්බං පුද්ගලෝ උපපරික්කිතම්බෝ ඉති මයිහංච අවිහේසා භවිස්සති පරස්සච පුද්ගලස්ස අනූපගාතෝ පරෝහි පුද්ගලෝ අක්කෝදනෝ අනූපනාහි අදල්ලරිට්ටි සුප්පට නිසග්ගී සක්කෝමිචාහං ඒතම් පුද්ගලං අකුසලා වුට්ටා පෙත්වා කුසලේ පටිත්තා පෙන්තු සචේ භික්කවේ ඒවමස්ස කල්ලං වචනාය. මේ ධර්මය දේශනා කරන්නේ අර ක්‍රෝධ කරන මිනිස්සුන්ට මෙත්තානුස්සතිය වඩන්න අක්කෝදනෝ, අර රාගෙන් ද්වේෂෙන් උපනාහි වෙන මිනිස්සුන්ට අනූපනාහි, අර වැරදි දැක්මෙන් ප්‍රියාප්‍රියාතර වැරදි දැක්මෙන් අනාත වෙන මිනිස්සුන්ට අදල්හ දිට්ටි, අර දුගතියට යන මිනිස්සුන්ට සුප්පටි නිස්සග්ගි සක්කෝමිචාහං ඒතම් පුද්ගලං ඒ අනුව අකුසලෙන් අකුසලය හිතෙන් උදුරා දමා අකුසලා වුට්ටා පෙට්ටා කුසලේ පතිට්ටා පෙට් කුසලයෙහි පිහිටවන්න. මේ ආනපාන සති සමාධියම දැන් අපි මෙත්තානුස්සතිය ගන්නකොට අකුසලා වුට්ටා පෙට්වා කුසලේ පටිට්ටා පෙට්. අපි අසුභානුස්සතිය කරත් වැඩුවත් මරණානුස්සතිය වැඩුවත් බුද්ධානුස්සතිය වැඩුවත් වෙන්නේ අකුසලා වුට්ටා පෙට්වා කුසලේ පටිට්ටා පෙට්. ඒක කියා දෙන්නයි, ඒක අනුගමනය කරන්න කියා දෙන්නයි මේ මිනිසුන්ට මේ දහම කියා දෙන්නේ. කිව්වා ඊළඟට ඊළඟ ඡේද 3-4ෙම තියෙන්නේ නැවත අර අකුසලයෙන් අකුසලයේ හිතෙන් උදුරා දමලා කුසලයේ හිතේ පිහිටවන්නට උපකාර වෙන පියවර 4ම මේ ඊගාව ඡේද 4ෙම කියනවා. අවසාන වශයෙන් මේ කිංචි සූත්‍රයේ තංචේ භික්කවේ භික්කු පරේ එවං පුජ්ජෙයෝ ආයස්මතා නෝ ඒතෝ බික්කු අකුසලා ගුට්ටා පිට්ටා කුසලේ පට්ට. යම් කිසි කෙනෙක් මේ කියන දහම අහලා මේ මග අනුගමනය නොකළොත් ආනපාන සති සමාධිය භාවිතයට ගත්තේ නැත්නම් යෝ ධම්මෝ යෝ විනයෝ සෝභාසිතබ්බං කළේ නැත්නම් නෝ ඒතෝ බික්කු ඒ බික්කු අකුසලා ගුට්ටා පිට්ටා වෙන්නේ නැ කුසලේ පටිත්තා පීටා කටයුතු කරන්නේ නැහැ. ඒ අනුව සම්මා ව්‍යාකරමාන නිසා භික්කවේ භික්කු එවම් භාකරේය මේ කියන නිවැරදි ආකාරයට අනුගමනය කරනවා නම් ඉදාහං ආවුසෝ යන භගවා තීන උපසංගමේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය මේ ආකාරයට භාවිතයට ගන්නවා නම් උපකාර කර ගන්නවා නම් තස්ස එහි ප්‍රතිඵලයක් අනුව මේ භගවා ධම්මං දීසේති තාහං ධම්මං සුත්වා තේසං භික්ඛුනං අභාසින් තන්තේ භික්ඛු ධම්මං සුත්වා අකුසලා බුද්ධ හිංසු කුසලේ පතිට්ඨ හිංසු අකුසලේ හිතෙන් ඉවත් කරනවා කුසලේ පිහිටා වැඩ කරනවා ඒ අනුව මගඵල ලබලා මේ සංසාර දුකෙන් ධම්මස්ස ඥානු ධම්මං ව්‍යාකරෝති නච කෝචි සහ ධම්මිකෝ වාදානුවාදෝ කාරය. එනිසා මේ දහම තියෙන්නේ වාද අනුවාද කරලා අනික් අය පරාජ කරන්න හෝ තමන්ගේ මතය ජයගන්නට නෙමේ. එනිසා මේක මේ කරුණු අටක් බුදුහාමුදුරුවෝ මේ කිංචි සූත්‍රයේ කිව්වා. මේ ධර්මය දේශනා කරන්නේ එතකොට අර අනුකම්පං හිතේසි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්න අර වාද විවාද කරලා පරාද වෙන්න නෙමේ මේ අට නිරුක්ති පටිසම්භිදා අර දුගතියෙන් දුගතියට යන අයට සුගතියට පාර පෙන්නන්න. ඒ වගේම ධර්ම විනේ ගාදන්ති යෝ ධම්මෝ යෝ විනයෝ භාසතබ්බා කරන්න. ඒ වගේම අර අකුසලය හිතෙන් උදුරලා දාලා කුසලයේ පිහිටලා මේ මාර්ගය පාර පිළිවෙත පූර්ණය කරගන්න. ඒ මිස චීවර හේතුවා පිණ්ඩපාත හේසුවා සේනාසන හේතුවා ඉති බවා බව හේතුවා මේ ධර්මය දේශනා කරන්නේ නෑ කිව්වා. නමුත් අද වන විට හැම තැනකම සම්මත සම්ප්‍රදායික බුද්ධාගම කියන තැන්වල මේ සියලු කරුණු බුදුහාමුදුරුවෙදා කිංටි සූත්‍රයේ මේ අනාගතය දැකලා වගේ කියලා තියෙන්නේ. අද ඔය කියන සියලු කරුණු කනපිට ගහලා අර චීවර පිණ්ඩපාත සේනාසන ලබා ගන්න සමහරෙක් අනික් 99 දිනේ ඉති බව බව හේතුව. ඒ නිසා අර මේ මිනිසුන්ට මේ එක්ක තර්ක විතර්ක කළා අනික එක්කෙනව පණාද කරන්නත් නොඑක අය මේ බුදුහාමුදුරුවන්ගේ වචනම පාවිච්චි කරන. ඒක වැරදි. මේක තමයි මේකින් සූත්‍රය. අද වර්තමානයට මේක ඉතාමත්ම වැදගත් ඉතාමත්ම ගැළපෙන ඉතාමත්ම ප්‍රායෝගික සූත්‍රය. බුදුහාමුදුරුව මේ දේශනාව කළේ අනාගතය ගැන හිතලාමයි දැකලාමයි. එනිසා මේ සූත්‍රය මතු කරලා පෙන්වන්න ඕන මේ ශාසනය මේ මගඵල ලබා ගන්නා ක්‍රමය මතු කරන්නටමයි. ඒ මිසක් වෙන අර සමාජ සේවයක් කරන්න එහෙම නැත්නම් ඔය තාවකාලික පැලැස්තර ධ්‍යානයක් ලබන්න එහෙමත් නැත්නම් දිව්‍ය ලෝක යන්න බ්‍රහ්ම ලෝක යන්න එවනනම් අභිඥා ලැබලා ඉද්ධි ප්‍රාතිහාර්ය පාන්න හෝ චීවර සේනාසන ගිලානප්පත්ත පිණ්ඩපාත ලබා ගන්න හෝ නෙමෙයි මේ දහම දේශනා කළ යුත්තේ මිනිසුන්ට කියා දිය යුත්තේ අර සංසාර දුකෙන් සදහටම මුදවා නිදහස් කරන මග පාර පිළිවෙත කියා දෙන්නට එතනින් අවසානයි. ඊළඟට මේ සංඝ බේද සූත්‍රය මේ පොඩි පොතක් මං හිතන්නේ ලැබිලා ඇති. දැන් මේක ඉවර වුණා විතරයි දැන් කතා. හොඳයි එහෙනම් කතා කරලා ඉවර වෙන්නකෝ. දැන් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍ර ධර්ම කිහිපයක් තියෙනවා. පළවෙනි එක ආනන්තරිය පාප කර්ම පහක් තියෙන බවට පරිකුප්ප සූත්‍රයත් ဒုတိය සික්ඛාපද සූත්‍රයත් සත්තක්කත්තු පරම සූත්‍රයත් ඒ වගේ සූත්‍ර ගණනාවක තියෙනවා ආනන්තරිය පාප කර්ම පහක්. දැන් මේ කර්ම බුදුහාමුදුරුවෝ දේශනා කරපු කර්ම ආනන්තරිය පාප කර්ම අපරාපරිය කර්ම ගරුක කර්ම උපස්තම්භක කර්ම උපපීඩක කර්ම ආසන්න කම්ම ආචින්න කම්ම මෙහෙම මේ කර්ම විභංගයක් කරලා තියෙනවා. විවිධ මහා කම්ම විභංග සූත්‍රයේ චූල කම්ම විභංග සූත්‍රයේ තව සංයුක්ත නිකාය අංගුත්තර නිකායේ බොහෝ සූත්‍රවල මේ කර්ම විභංග කරලා පෙන්වලා දීලා තියෙනවා. මේකෙන් බුද්ධ ශාසනයක් තුල කරන්න පුළුවන් කරගන්න පුළුවන් ලොකුම කර්මය තමයි ආනන්තරික පාප කර්මය. අනිත් ඒවත් කර්ම. හැබැයි ආනන්තරික පාප කර්මය කියන්නේ මේ මගඵල ලබන්නට හෝ නිවන් දකින්නට හෝ බැරි තත්වයක් නෙමේ. ඒ වගේ ආනන්තරික පාප කර්මයක් කරගත්තහම ඒ පාප කර්මයේ ඵලය කොච්චර තියෙනවද කිව්වොත් අන්තරිකවම අතරක් නැතුවම ඒකේ ඵල විපාක ඒකේ බලය ශක්තිය තියෙන තාක්කල් අර නිවන වැහෙනවා. දැන් මුගලන් හාමුදුරුවෝ ආනන්තරික පාප කර්මයක් කරගත්තා අතීතේ. නමුත් මුගලන් හාමුදුරුවෝ අග්‍රශ්‍රාවක වෙලා මගඵල ලැබලා නිවන් දැක්කා. ඒ නිසා කවදා හරි නිවන් දකින්න බැරි කමක් නැහැ ධර්මය ගත්තොත්. නමුත් ආනන්තරික පාප කර්මයක් කරගත්තොත් ඒ ආනන්තරික පාප කර්මයේ බලය අතරක් නැතුවම ඵල විපාක දීලා ඔළුව උස්සන්න බැරුව සතර අපාගත වෙනවා. මේක තියෙනවා පංචමේ භික්කවේ අපායික නිරයික. අපායට නිරයට යනවා. හතර අපායට යනවා කොහොමද? පරිකුප්පා අතේ කිච්චා. අර පොළොව පලාගෙන යනවා කියන එක තමයි පරිකුප්පා අතේ කිච්චා. මේකට මේ පස්සේ කාලේක සිංහල මිනිස්සු පොළොව පලාගෙන හතර අපායට යනවා කිව්ව ආනන්තරිය පාප කර්මයක්. දැන් මේ හතර අපායට යන ඒ කියන්නේ ඒ පාපේ ශක්තිය බලය ඉවර වෙනකන් ඒ පුද්ගලයාට සතර අපායේ මෙගොලට ඇහිලා මේ ධර්මය අහන ඇහෙන ධර්මය කියන අනුගමනය කරන තැනකට එන්න බෑ, උපදින්න බෑ. එකයි හේතුව. ඉතින් ඒක නිසා මේ පංච ආනන්දරිය පාප කර්මයක් තියෙනවා. මව මැරීම, පියා මැරීම, අරහතුන් වහන්සේ මැරීම, ඒ වගේම තථාගතස්ස දුට්ඨේන චිත්තේන ලෝහිතා උප්පද්දිතා. තථාගතයන් වහන්සේ කෙනෙකුගේ, ලෝතුරා බුදු පියාණන් වහන්සේ කෙනෙකුගේ ලේසිලවීම දුට්ඨේන චිත්තේන. දැන් බුදුහාමුදුරන්ගේ ලේසෙලවුවා ජීවක වෛද්‍යවරයාත් තුවාලෙට බේත් දාන්න ගිහිල්ලා. ඒක දුට්ඨේන චිත්තේන ලෝහිතං උප්පාදිතෝ නෙමේ. ඒක යහපත් චේතනාවකින් කරපු දෙයක්. ඉතින් ඒක නිසා මේ මව මැරීම තමන්ව බිහි කළ, පියා මැරීම තමන්ව බිහි කළ, ඒ වගේම අරහතුන් වහන්සේ කෙනෙක්ගේ මරණය ජීවිතය තොර කිරීම සහ ලෞතරා බුදු පියාණන් වහන්සේ කෙනෙකුගේ දේශලවීම දුට්ට වූ සිතකින් අවසානයක සංඝෝ බේදෝ බින්නෝ. මේවා තමා ආනන්තරික අතරක් නැතුවම ඵල විපාක දෙන බලවත්ම පාප පහ. ඒ වගේම මේ බුද්ධ දේශනාවේ තියෙනවා මේ ආනන්තරික පාප කර්ම වගේම ආනන්තරික කුසල ධර්ම, ආනන්තරික සම්මාපට්ඨිනුත්. එතකොට ආනන්තරික කුසල ධම්මයක් පූර්ණණය කරගත්තොත් නියත සම්බෝධි පරායනයෙන්ම ඒ පුද්ගලයා සතර අපායෙන් මිදිලා අර මාර්ගඵල කරාම අතරක් නැතුවම, අතරක් තියෙනවා නම් අපාය යන්න පුළුවන්, අතරක් තියෙනවා නම් තමයි අපාය යන්නේ. ඒ නිසා අපාය යන්නේ කිසි දවසක සෝතාපට්ටි මාර්ගය පූර්ණය කරගත්ත ඵලයටපත් වූ අනාගාමී අරහත්. මේ ඒවා ආනන්තරික කුසල ධම්ම. ඒ වගේම ආනන්තරික ඵල සමාපatti තියෙනවා. අරහතුන් වහන්සේ කෙනෙකුට, ලෝතර බුදු පියාණන් වහන්සේ කෙනෙකුට ආනන්තරික ඵල සමාපත්තියක අදිස්ථාන කරලා යම් කාලයක් අදිස්ථාන කළ කාලය අතරක් නැතුවම මොන ආපෝතේජෝ වායෝ පටිවල අර මහා ගින්නක් ගත්තත්, මහා හෙන ගැව්වත්, වැස්සක් වැස්සත්, නායගයක් සුනාමියක් ආවත් අර ආනන්තරික ඵල සමාපත්තියක පිහිටා කටයුතු කරන අරහතුන් වහන්සේ වූ බුදු පියාණන් වහන්සේට එවන් ඒ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත වලින් කිසිම හානියක් ඥානය සමාපත්තිය කැඩෙන්නේ නැහැ. ඒ ආනන්තරික ඵල සමාපත්තිය ලැබෙන්නේ අර සංඥා වේදිත නිරෝධ සම්මාපත්තිය ආනන්තරික ඵල සමාපත්තියක්. අරහත් ඵල සමාපත්තිය ආනන්තරික ඵල සමාපත්තිය. ඒ වගේම ආනන්තරික ඵල සමාපත්තිය කියලත් එකක් අරහතුන් වහන්සේට තියෙනවා. ඒ වගේම ලෞතර බුදු කෙනෙකුට මහා කරුණා ඵල සමාපත්තියත් ආනන්තරික ඵල සමාපත්තියක්. උපරිම වශයෙන් අරහතුන් වහන්සේ කෙනෙකුට, ලෞතර බුදු කෙනෙකුට, පසේ බුදු කෙනෙකුට, අරහතුන් වහන්සේ කෙනෙකුට අර ආනන්තරික ඵල සමාපත්තියක පිහිටලා අදිස්ථාන කරගෙන උපරිම වශයෙන් දින හතක් ඒ ඉහාත්ම සුඛ වේරණේ නිවන් සුව විඳින්න පුළුවන්. ඒ ආනන්තරික ඵල සමාපත්තියට පත් වුණාම ඒකයි ඒක ආනන්තරික ඵල සමාපත්තිය කිව්වේ. අතරක් නැහැ මැද, අර සම්මාපත්තියෙන් මිදෙන්නේ නැහැ. ඒක අදිෂ්ඨානය අනුවයි. නමුත් ලෞතරා බුදු කෙනෙක් කිසි දවසක දින හතක් ආනන්තරික ඵල සමාපත්තියේ පිහිටා කටයුතු කරන්නේ නැහැ. සුත්ක විදර්ශක අරහතුන් වහන්සේ කෙනෙක් පච්චේක බුද්ධ වූ කෙනෙක් දිනහට ආනන්තරික ඵල සමාපත්තිය පිහිටා කටයුතු කර. ඇයි ලෞතරා බුදුහාමුදුරු නමක් බුදු කෙනෙක් ආනන්තරික ඵල සමාපත්තියේ දින හතක් පිහිටා කටයුතු කරන්නේ නැත්තේ? දින හතක් තමන්ගේ මේ ජීවිත කාලයෙන් නැති වුණොත් අර ලෝකේ අර අනුකම්පං හිතේසි පුද්ගලයන්ට ඒ දහම කියලා ඒ අයට කරන්න තියෙන උදව්ව උපකාරය මඟ පෙන්වීම දින හතකටවත් එහෙම නවත්තන්නේ නැහැ. නමුත් පැයක් දෙකක් තුනක් හතරක් දවසකට ලෞතර බුදු පියාණන් වහන්සේ ඒ වගේම සිව්පිලිසිඹ බියාපත්ලත් අරහතුන් වහන්සේලාත් ආනන්තරික ඵල සමාපත්තියෙන් පැය දෙකක් තුනක් හතරක් ගත කරා. ඒ නිවන් සුවය විඳිනවා. ඒ නිසා මේ ආනන්තරික කියන වචනේ තේරුම අතරක් නැතුවම ඵල විපාක දෙන කියන එක. ඒ නිසා මේ ආනන්තරික පාප කර්ම පහක් තියෙනවා. බුදුහාමුදුරුවෝම දේශනා කරපු අංගුත්තර නිකායේ තියෙන පරිකුප්ප සූත්‍රය, ද්විතීයික සික්ඛාපද සූත්‍රය, ඒ වගේම මේ සූත්‍ර ගණනාවම අපි මේක සඳහන් කරලා තියෙනවා. මේකෙන් අද තමන්ගේ මව මැරීම, පියා මැරීම වගේ දේවල් මිනිස්සු කරනවා, ඒවා අනන්තරික පාප කර්ම. අරහතුන් වහන්සේලා අද නෑ, හැම කෙනෙකුටම මරන්න බොහොම අඩුයි. ලෞතරා බුදු කෙනෙක් නෑ ලේසලවන්න, ඒක වෙන්නේ නෑ. නමුත් අද වන විට මේ සම්මත රටේ බුද්ධාගම තියෙන අනිකුත් තැන්වල වෙන තැන්වල නෙමෙයි, සංඝෝ බේදෝ බින්නෝ කියන ආනන්තරිය පාප කර්මය සිද්ධ වෙන්නේ බෞද්ධ රටවල විතරයි. ඔය ලෝකේ ඉන්න ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු, කතෝලික අනෙකුත් ආගමක් අදහන අය මේ සංඝෝ බේදෝ බින්නෝ කරන්නේ නැහැ. ඒ පාප කර්මය කිසිසේත්ම කරගන්නෙත් නැහැ, කරන්නත් බෑ, කරගන්න වෙන්නෙත් නැහැ. නමුත් මේ සංඝෝ බේදෝ බින්නෝ කියන දේ පස්සේ කාලෙක අටුවාකාරයෝ අටුවා ලියනකොට මේක මේ සංඝ බේදය කියන එක පුද්ගලයෝ දෙන්නේ එක්කෝ අර පැවිදි වූ පුද්ගලයෝ දෙන්නේ අතර, එක්කෝ පන්සල් දෙකක් අතර, එක්කෝ නිකාය දෙකක් අතර බේදයක් භින්න වීමක්, භින්න කිරීමක් සංඝ බේදය කියන එකට මාරු කරගත්තා. නමුත් බුද්ධ දේශනාවේ පැහැදිලිවම තියෙනවා සංඝෝ කියන්නේ මේ සංසාර සම්බන්ධය ගහලා බිඳින්න තියෙන ධර්මය. යම් කිසි කෙනෙක් විකෘති කළොත්, විනාශ කළොත්, වෙනස් කළොත් සංඝෝ බේදෝ බින්නෝ කියන සංඝ බේදය සිදු වෙනවා. ඒ නිසා මේක ත්‍රිපිටකයේ තියෙනවා අංගුත්තර නිකායේ මේ සංඝ බේද සූත්‍ර කීපයක්ම. මේකේ 10 වෙනි පිටේ තියෙනවා මේ සංඝ බේද සූත්‍රය. සංඝ බේද සූත්‍රයක්ම සූත්‍ර කීපයක්ම අංගුත්තර නිකායේ දසක නිපාතයේ තියෙනවා. අංගුත්තර නිකායේ පොත් තියෙනවා ඒක නිපාත, දුක නිපාත, ටික නිපාත, එක කරුණු 2, 3, 4, 5, 6, 7, 8, 9 කරුණු 10ක් විග්‍රහ කරපු පොත් ඒ අංගුත්තර නිකායේ වෙන්ගලයි. දසක නිපාතේ අංගුත්තර නිකායේ සංඝ බේද සූත්‍ර පහකුත්, ඒ වගේම පඨම ආනන්ද සූත්‍රය කියලා මේ සංඝ භේදය පිළිබඳ විග්‍රහ කරපු සූත්‍රයකුත් තියෙනවා. මේ බුදුහාමුදුරුවෝ ජීවමානව හිටිය කාලෙම මේ සංඝෝ භේදෝ භින්නෝ කියන කතාව බුද්ධ ශ්‍රාවකයන්ට පැහැදිලිව තේරුම් ගන්න බැරි වුණා. කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. ඒ ගමන මේ 10 වෙනි පිටුවේ තියෙන සංඝ භේද සූත්‍රයේ කියනවා, උපාලි කියලා හාමුදුරු නමක් බුදුහාමුදුරුවන්ගෙන් ගිහිල්ලා ඇහුවා, සංඝෝ භේදෝ සංඝෝ භේදෝති බන්ති බුච්චති කිට්ටාවතානකෝ බන්තේ සංඝෝ භේදෝ භින්නෝති. භාග්‍යවතුන් වහන්ස මේ සංඝ භේදය කියලා නොයෙකුත් අය කතා කරනවා. කොහොමද මේ මොකක් කළොත්ද කොහොමද මේ සංඝ භේදය සිදුවෙන්නේ කියලා. ඒ ගමන බුදුහාමුදුරුව මේ ආනන්තරිය පාප කර්මය සංඝ භේදය වෙන හැටි උපාලි හාමුදුරන්ට කිව්වා. ඉද උපාලි, බික්කු අදම්මන් ධම්මෝති දීපෙන්ති, ධම්මං අදම්මෝති දීපෙන්ති, අවිනයං විනයෝති දීපෙන්ති, විනයං අවිනයෝති දීපෙන්ති, අභාසිතං අලපිතං තථාගතේන භාසිතං ලපිතං තථාගතේනෝති දීපෙන්ති. ඒ වගේම භාසිතං ලපිතං තථාගතේන අභාසිතං අලපිතං තථාගතේනෝති දීපෙන්ති. ඒ වගේම අනාචින්නං තථාගතේන ආචින්නං තථාගතේනෝති දීපෙන්ති, ආචින්නං තථාගතේන අනාචින්නං තථාගතේනෝති දීපෙන්ති, අපඤ්ඤත්තං තථාගතේන අපඤ්ඤත්තං තථාගතේනෝති දීපෙන්ති, පඤ්ඤත්තං තථාගතේන පඤ්ඤත්තං තථාගතේනෝති දීපෙන්ති. මේ 10ම තියෙන්නේ දීපෙන්ති කියන වචනයක්. ධම්මෝ අධම්මෝති දීපෙන්ති. දීපෙන්ති කියන්නේ යම් කෙනෙක් පණ පිහිටවලා මේ වැරදි විදිහට මෙන්න මේ වචනමයි මෙන්න මේ අර්ථයමයි මේ තේරුමෙන්මයි බුදුහාමුදුරුවෝ මේක කියලා තියෙන්නේ කිව්වොත් පණ පිහිටවලා අනුන් නොමග යන විදිහට. දැන් අද මේ බුද්ධ ධර්මයේ අර කියනවා මේක අනාත්මවාදයක්මයි. දැන් අත්ත අනාත්ත කියන වචන දෙක පරිවර්තනය කරනවා බුද්ධ භාෂිතය ලපිට ආත්ම අනාත්ම. අර නිච්ච සුඛ අත්ත අනිච්ච දුක්ඛ අනාත්ත, අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මේ ආචින්න දේශනාව අනාචින්න කරනවා. මේක ධර්මය අධර්මය කරනවා. බුද්ධ භාෂිතේ ලපිටය අලපිටය කරනවා. ඒ වගේම මජ්ක්‍ධිමා පටිපදා කියන වචන තුන මැදමාවත මිඩල් පාත්, මධ්‍යම ප්‍රතිපදාව මැදුම් පිළිවෙත කියලා ධර්මය විකෘති කරලා අධර්මය කරලා මිනිසුන්ව නොමග යනවා. මේ නිසා මේ කරුණාය අද සියලු තැන්වල ඔය බුදුහාමුදුරුව දේශනා කරපු මේ උතුම් නිර්මල ධර්මය සිංහලට පරිවර්තනය කරලා අර විසුද්ධි මාර්ගය බලලා ලියලා එහෙම නැත්නම් අටුවා ටීකා ටිප්පණි කරුකොට ගුරුකොට පොත් ලිය වූ අය ලේඛකයෝ, දහම දේශනා කරන කළ අයත් මේ වගේ ආනන්තරික පාප කර්මයක් කරගෙන තියෙනවා. අර සංඝ තත්වයට මග පාදපු දහම වෙනස් කරලා විකෘති කරලා ඒ වෙනුවට අදහමක් අර ආචින්න දේශනාව අනාචින්න කිරීමෙන්, අර බුද්ධ භාෂිතය ලපිටය අලපිටය අභාෂිතය කිරීමෙන්, එනිසා මේක බොහෝ තැන්වල සංස්කෘත වචන දාලා හැම තැනකම ධර්මය අධර්මය කරලා තියෙනවා. බුද්ධ වාචිතය අභාචිතය අලපිතය කළා. ආචින්න දේශනාව අනාචින්න දේශනාව. මේ බුද්ධ දේශනාව ආචින්න දේශනාවක්. ආචික්කනා දේශනා පඤ්ඤපන පට්ඨපන විභජන විවරණ උත්තානි කම්මන්. මේක තියෙන්නේ උත්තානි කම්මන්ති කිව්වේ එතර වෙන්න. මේ සසර දුකෙන් එතර වෙන්න ලෝකෝත්තර තත්වයටපත් වෙන්නට දේශනා කරපු ධහම ආචින්න දේශනා. ඒක පද අර විකෘති විදිහට වෙනස් කරලා පරිවර්තනය කරලා වැරදියට අට මතු කරලා අටුවා ටීකා ලියපු අයත් ඒ වගේම වැරදියට මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක බුද්ධ දේශනාව සහ මුලින්ම විකෘති වීමක්. මේක තියෙන්නේ මජ්ජි මා පටිපදා කියන වචන තුනක්. බුද්ධ දේශනාවේ මාගදී භාෂාවෙන් මා කියනවා නම් මිදි නිදහස් වීම, මජ්ජි කියනවා නම් මද මත්වීම. එතකොට මත්වීමෙන් මදෙන් මිදි නිදහස් වෙන පිළිවෙත ප්‍රතිපදාවයි මජ්ක්‍ධිමා. ඒ මිසක් මේක සුද්ධෙක් අර ජෝජ්ජන මිඩල් පාත් කියලා පරිවර්තනය කළා. එදා ඉඳන් අපේ යම් යම් පෘථග්ජන පුද්ගලයෝ මිඩල් පාත් පරිවර්තනය කළා මැද මාවත හැටියට. ඒ නිසා මේක මැද මාවතක්, මැදුම් පිළිවෙතක්, මධ්‍යම ප්‍රතිපදාවක්, මිඩල් පාත් නෙමෙයි. මේක තියෙන්නේ මත්වීමෙන් මිදි නිදහස් වෙන පිළිවෙත. මත් වෙන්නේ රාගයෙන් මත් වෙනවා, ද්වේෂයෙන් මත් වෙනවා, මෝහයෙන් මත් වෙනවා, මානයෙන් මත් වෙනවා, කුලයෙන්, බලයෙන්, නිලයෙන්, ධනයෙන්, යොබ්බනයෙන්, නිරෝගීකමින්. මේ මත් 21ක් තියෙනවා. මේ මත් 21කින් මිදි නිදහස් වන පිළිවෙත ප්‍රතිපදාවයි මජ්ජි මහා පටිපදා. නමුත් මේකේ මැද මාවත කොහෙවත් එහෙම අර්ථයක්, එහෙම ධර්මයක් බුද්ධ දේශනාවේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් අර එක අකුරයි වෙනස් කළේ, මද මැද කළා, මද මැද කළා, මා කියන එක අත්‍යරිය මැද මාවට එන්න තියෙන්නේ මැද පිළිවෙත. ඒක නෙමෙයි මැදුම් පිළිවෙත, එහෙම එකක් නෙමෙයි. මේක තියෙන්නේ මත්වීමෙන් මදයෙන් මිදි නිදහස් වන පිළිවෙත ප්‍රතිඵල. ඔය රාගයෙන් මත් වෙනවා, ද්වේෂයෙන් මත් වෙනවා, මොහෙන් මත් වෙනවා. අර වීතරාගී, වීතදේශී, වීතමෝහි පිළිවෙත තමයි මජ්ජි මහා පටිපද. ඉතින් ඒක නිසා මේක මේ ධර්මය සියලු තැන්වල අද විශේෂයෙන්ම පෝය දවස්වලට, පසළොස්වක දවස්වලට, ඔය වෙසක් පෝයට, පොසොන් පෝයට මේ ලංකාවේ දවස ගානෙම ඔය බෞද්ධ චැනල් වගේ චැනල්වල, රේඩියෝවල, ගුවන් විදුලිවල, තව නොයෙකුත් තැන්වල, මේ නෙට් FM සිරස වගේ තැන්වල සියලු දේශනා සම්මතයෙන් කරන අය අතින් මේ කියන ධර්මය විකෘති වෙනවා. මේවා මිනිස්සු අහනවා. පණ පිහිටවා ඔය ප්‍රසිද්ධ දේශකයෝ ඔවගේ වැරදි කරනවා, සංඝ බීතය සිදු කරගන්නවා, ආනන්තරිය පාප කර්ම කරගෙන හතර අපාය යන්නට පාර හදාගන්න. කොහොමද ප්‍රතිලාභයක් ලබන්න, ප්‍රසිද්ධියක් අරබ ඉතිබවා බව හේතු. ඉතින් ඒක නිසා මේක අනුමානයෙන් අර පණ පිහිටවල වැරදි විදිහට මේ දහම අත් දැක නොගෙන පසක් කොට පටිච්ච සමුප්පාදය නොදැන මේ දහම යමෙක් ලියන්න හෝ දේශනා කරන්න හොඳ නෑ. හැබැයි මේක බොහොම සරල දෙයක්. මේ දහම දකින්නත් පුළුවන්, අනුගමනය කරන්නත් පුළුවන්, නිවැරදිව භාවිතයට ගත්තොත්. යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝන. ඒ නිසා මේක පසක් කොට නොදැන යමෙක් කියනවනම් අර දීපෙන්ති කියන වරද සිදු වෙනවා. ඇයි වරද්ද? පණ පිහිටවල දැන් ඔය භාවනා මධ්‍යස්ථානවල සියලු මිනිස්සු කියනවා හුලං ඇදීම පිට කිරීමයි බුදුහාමුදුරුවෝ ආනපාන සමාධි සමාධි හැටියට කිව්වේ කියලා. ඒකම උගන්නවා. අර මිනිස්සු අතරමං වුණොත් අසඤ්ඤතලයට ගියොත් අර කර්මස්ථාන දුන්න පුද්ගලයා දක්ෂ වාරයක් අර අනන්තරිය පාප කර්මයට අහුවෙලා හතරපායන් ඉඳ තියෙනවා. ඉතින් ඒක නිසා මේ කරුණු මේ ත්‍රිපිටකයේ තියෙන දේවල් නියම නිවැරදි ධර්මය මේ මතු කරලා පෙන්නන්නේ කාටවත් නිගා කරන්න, කාටවත් පහරක් ගහන්න, කාගේවත් භාවනා මධ්‍යස්ථානවල තියෙන වැරදි දේ පෙන්වලා දෙන්න නෙමේ, තර්ක විතර්ක කරලා ඒගොල්ලන්ව පරාජය කරන්නත් නෙමේ. නමුත් එවන් පුද්ගලියෝ මේ වගේ ධර්මයේ විකෘති කරලා කරගෙන ආනන්තරිය පාප කර්මයක් කරලා හතර අපාය යන එකෙන් වළක්වන්න පුළුවන් නම් ඒක කළ හැකි කළ යුතු ලොකුම දේ. ඒ නිසා අපි මේ බුද්ධ ශාසනයේ අර ධර්මය ලියන දහම් ලේඛකයෝ ඒ වගේම පැවිදි වූ ගිහි වූ ධර්ම දේශකයෝ මේ දෙපිරිසටම අනුකම්පා සහිතවයි කියන්නේ මේ ධර්මය අර පසක් කොට නොදැන ධර්මය වැරදි විදිහට අර ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනය හෝ අර විසුද්ධි මාර්ගය අටුවා ටීකා හෝ අර රේණුකා නිහාමුදුරුව ලියපු වැරදි දේ හෝ යම් කිසි කෙනෙකුට ඉගැන්නුවත් පිරිවෙනක පොඩි හාමුදුරු නමකට ඉස්කෝලෙක දහම් පාසලක ළමයෙකුට ඒ ළමයා වැරදි මාර්ගයට ඒ ළමයට එකෙන් පාපයක් සිද්ධ වෙනවා, වැරදි පාරේ යනවා. ඒ වගේම අර ඉගැන්වූ කිව් ලියු අය ලේඛකයෝ දේශකයෝ අනන්තරිය පාප කර්මයක් කරගන්න. මේ නිසා මේ දහමත් එක්ක සෙල්ලම් කරන්න හොඳ නැහැ. මේක හරියටම පසක් කොට දැකගෙන අත්දැකගෙන ප්‍රත්‍යක්ෂ කොට දැකගත්තට පස්සේ පමණයි මේ දහම දේශනා කළ යුත්තේ. වචනයක් දෙකක් හෝ කොටනදී වෙනස් වුණොත්, විකෘති වුණොත්, වැරදි වුණොත් අර වැරදි පාරකට ගියොත් එහෙම එතන අර දේශනා කළා වගේ නෙමේ මානේ ආනන්දරිය පාප කර්මයක් සිදු වුණොත් ලේසි නෑ බේරෙන්න. අර හතර අපාගත වෙන්න. ඒ නිසා මේක හොඳට තේරුම් අරගෙන මේ බුදු දහම නිවන් දකින්නට තියෙන දහම විකෘතිකනොත් වෙනස් කළොත් තමයි සංඝෝ බින්නෝ බේදෝ වෙන්නේ. අර සංඝ කියන්නේ සංසාර සම්බන්ධය ගහලා පිඳලා අවසන් කරන්නට තියෙන ධර්මයයි සංඝෝ වෙන්නේ. ධර්මය අනුගමනය කළොතුයි සංඝ වෙන්නේ. ධර්මයේ විකෘති කළොත් සංඝෝ බේදෝ වෙන්නේ. මේක තේරුම් ගත යුතුයි.
රහතුන් වහන්සේ ප්‍රත්‍යගෝචක ප්‍රත්‍යගෝචර ප්‍රත්‍ය කියන්නේ මේ සිරි සද්ධර්මයේ ආර්යයන් වහන්සේ අභිමුඛව ලබා ගන්නවා කියන එක.
එතකොට මොකක්
පරතෝ ഘോഷක ප්‍රත්‍ය කියන්නේ සිරි සද්ධර්මයේ ආර්යයන් වහන්සේ අභිමුඛව ලබා ගන්නවා කියන එක. එතකොට මේ අපි මේ
මෙහෙමයි පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලබන්න නම් නිකම් මේ දැන් අපි හිතමුකෝ අරහතුන් වහන්සේ කෙනෙකුත් නිකම් ආගියතරතුරු තව වෙන වෙන මොනවා කියනවා ඒව නෙමෙයි. කලු නසන ධර්මය. කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන්න ඕන. පරම පවිත්‍ර සිරි සද්ධර්මය අහන්න ඕන. ඒ දෙකම තියෙනවා නම් කල්යාණ මිත්‍ර සම්පත්තියයි පරම පවිත්‍ර සිරි සද්ධර්මයයි නම් දේශනා කරන්නේ අහන්නේ පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලැබෙනවා. වෙන වෙන දේවල් ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් ඔය බොහෝ අය වෙන වෙන ප්‍රශ්න අහනවා. ඒවෙන් පරතෝ ഘോഷක ප්‍රත්‍ය හෝ කල්ලාණ මිත්‍ර සම්පත්තිය හෝ පරම පවිත්‍ර සිරි සද්ධර්මය හෝ නෙමේ ලෝකේ හදන දේවල් එකක්වත් පරතෝ ഘോഷ ප්‍රත්‍ය ලැබෙන දේවල් නෙමේ. ඒකත් තේරුම් ගන්න ඕනේ.
රාතුන් වහන්සේ මේ ශබ්ද විකාශන යන්ත්‍රහරහා ඒක ශ්‍රවණය
කිරීම
මේ ශබ්ද විකාශන
ඒක දැන් මේ අභිමුඛවනේ මේ ශබ්ද විකාශන යන්ත්‍රේ දැන් මේ ඔබට ඒ ශබ්දය දැන් මං කටින් කියන දේ ඔබ අභිමුඛවම අහනවා. දැන් අපි රේඩියෝ එකේ අහනවා කියමු, ටීවී එකේ අහනවා කියමු, සීඩී එකක අහනවා කියමු, ඉන්ටර්නෙට් එකේ අහනවා. ඒක පරතෝ ഘോഷක ප්‍රත්‍ය නෙමේ. ඒක හැබැයි ඒකට වරදක් නැහැ. ඒකේ සුතමේ ඥානෙ. එතන සුතමේ ඥානෙ එතනක් තියෙනවා. පරතෝ ഘോഷක ප්‍රත්‍ය එකවරක් ලැබුවට පස්සේ අර CD එකක් නැවත ලැබි ඇහිමෙන් පරතෝ ഘോഷක ප්‍රත්‍ය පූර්ණ වුණාට පස්සේ සුතමේ ඥානෙන් මාර්ගය විවුර්ත වෙනවා. විවුර්ත කරගන්න පුළුවන්.
පන්සිර දීර්ඝයි.
ගෞරවනීය වන්දනීය පූජනීය රහතුන් වහන්සේ ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි එක දැන් අපෙන් ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ මේ මස් මාංශ වලින් වැළකීලා ඉන්න අය වෙජිටේරියන්ස්ලා කියලා ඉන්නේ. ඒ අය සාමාන්‍යයෙන් ඔය ජෙලටින් වලින් එහෙම හදන යෝගට් ඒ වගේ ජුජුප්ස් වගේ දේවලුත් තන්නේ.
ඒක වැරදි. බුදුහාමුදුරුව අනුදැන වදාරලා තියෙනවා. බුදුහාමුදුරුව ගෝතම කුලය. ගෝතම කියන්නේ මොකද්ද? ගවයන් පාලනය කළ ගෝත්‍රයක කුලයක ගෝතම. ඒකයි ගෝතම කියන්නේ. ඒ නිසා බුදුහාමුදුරුව අනුදැන වදාරලා තියෙනවා පස්ගෝ රසම. පස්ගෝ රස කියන්නේ කිරි, අර මුදු අප කිරි, බටර්, වෙනරු, ඒ වගේම ගිටෙල්, මේ වගේ චීස් වගේ දේවල්. අද තියෙනවා චීස්, බටර්, ගිටෙල්, වෙනරු, මේ කිරි, එළ කිරි. මේවා බුදුහාමුදුරුව ඇත්ත වශයෙන්ම හරක් වෙලා ඉපදින්නේ ඒ වගේ දේවල් ණයදින්. ඒ නිසා මේ අර සතාගේ ප්‍රාණය නිරුද්ධ කරලා ප්‍රාණඝාතය කරලා නෙමෙයි මේවා ගත්තේ. ඒ වගේම දැන් හරකෙකුට වැඩි කිරි ටික තමයි එදා ගත්තේ. අද වාණිජ මට්ටමින් ඒක වෙනස් ආකාරයට ගැනීම ටිකක් වැරදි. නමුත් කිරි යෝගට්, බටර්, චීස් කෑම, මේ කිරි කෑම කිසිසේත්ම බුද්ධ දේශනාවට ප්‍රාණඝාතයට හෝ වෙනත් පාප කර්මයකට හේතු වෙන්නේ නැහැ. මොකද බුදුහාමුදුරුව සූත්‍ර ගණනකම වදාරලා තියෙනවා පස්කෝ රස භාවිතයට ගන්න පුළුවන් කියන එක.
ස්වාමීන් වහන්සේ මම අහන්නේ ඒවට දාන අර ජෙලටින් කියන එක ඔය මේ ඌරුන්ගෙන් ගන්න එක එක මොනෙන් ගන්න ඒවත්
ඒක මන් දන්නේ නැහැ මොනවද දානවද කියලා. ඒක දැම්මොත් ඉතින් වැරදි එකක් නම් මොනවෙන් හරි තෙල් දානවා නම් ඒව වැරදි.
එතකොට ඒවා
එම්නම් ඒක පස්ගෝ රස වලට වඩා තව මොනවා හරි ඇතුළත් කළා. දැන් මස් කෑලිද
අපි නොදැන කෑවොත් ඒවෙන් අපිට ප්‍රාණඝාත අකුසල
වෙනවද? දැන් මෙහෙමයි අරකේ ඔන්නම් ওই ජෙලටින් කෑල්ල අයින් කළා යෝගට් ටික ගන්න පුළුවන්නේ බැරිද?
ආ
පුළුවන්නේ.
ඔය ජුජුප්ස් වලට දානවනේ. ජුජුප්ස් වල
කියනවා ජුජුප්ස් පස්ගෝ රස නෙමෙයිනේ.
ඔව් ඒක තමයි. තවත් ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්ස. මේ ස්වාමීන් වහන්ස මේ මට දැනගන්න ඕනේ ඔබ වහන්සේ මේ ඊයේ කතා මේ පෙර දිනේක සඳහන් කරා හෙළ ගොවිතැන ගැන. එතකොට මේ අපේ බුද්ධ කාලේ සුද්ධෝදන රජතුමා ගැන කියවෙනවා. එතකොට ඒ නමෙත් තියෙනවා බත් ගැන ඒකත් පොඩ්ඩක් දැනගන්න කැමති. අපේ රටේ තිබ්බ ඒ හෙළ ගොවිතැන ගැන ඔබ වහන්සේට දැනුවත්කමක් ඇති දන්නවත් ඇති පුළුවන් නම් අපිට පහදලා දුන්නොත්. ඒක අර ඊයේ ඒක මහත්මයෙක් ඇහුවා ඒ ගොවිතැන ගැනත්. එතකොට අපිට ඒක කරන්න පුළුවන් ඉස්සරහට
මේ. ඔව් දැන් අපිට පුළුවන් ස්වාභාවිකව ලැබෙන කොළරඩු ගොම පොහොර මේ වගේ දේවල් දිරාපත්වන සියලු දේ ඉඩම් වලට කුඹුරු වලට දාලා එහෙම නැත්නම් ඉඩමෙම හැදෙන තනකොළ බට දැල්ල කුල ඔක්කොම තැම්බෙන්න ආරලා අපිට අර කිසිම කෘෂි රසායනයක් කෘමිනාශකයක් වල්නාශකයක් පොළවට එකතු නොකර අර බොහොම හොඳ වී වර්ග තියෙනවා. පෙර ওই පච්චවෙනු මහල් බටකොළයල් මෙහෙම මාවි මේ හීනටි මේ වගේ වී වර්ග 80 ගණනක් මේ හෙළ රටේ ඉස්සර තිබුණා.
සොයිනෝන්ස ඒක 80 ගණනක් ඊට වැඩිය තිබ්බා 3000ක් විතර තිබ්බා කියලා තමයි කියන්නේ.
ඔව් නමුත් දැන් මේකේ ප්‍රසිද්ධ වෙච්ච 80 ගණනක් දැනටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අර ඥාන පරිශනාවට PGRC එකේ ගබඩාවල තියෙනවා හෙළ රටේ පැරණි වී වර්ග 80 ගණන. ඒව නමුත් අඩ බහුලව වගා කරන්න හේතුව මොකද? ඒව අස්වැන්න සාමාන්‍ය ගණක් තියෙනවා. අර බුසල් 200ක් අක්කරයකින් ගන්න ඒවා බැ. ඒක නිසා මිනිසු ඒවා වාණිජ මට්ටමින් වගා කරන්නේ නැහැ. Tamanṭa කන්න උනම් ඔය ලියද්දක් වගා කරගන්න පුළුවන්. ඉතින් ඒ ලියද්ද වගා කළත් දැන් මෙහෙමයි මේ හෙළ ගොවිතැන කරනකොට අපි හිතමුකෝ එක යායක එක වැවකින් වගා කරනවා අක්කර 100ක්. ඔය අක්කර 100ෙන් එක්කෙනෙක් හෝ දෙන්නෙක් කෘෂි රසායන කෘමිනාශක වල්නාශක පොර ගහනවා නම් අර වතුර අනික් කුමුරු වලට යනවද නැද්ද? යනවා. එක්කෙනෙක් වෙනම වගා කරගත්තට වැඩක් නැහැ. ඒ කෙනාට අර වතුරෙන් යනවා, වාතයෙන් යනවා, සත්තුන්ගෙන් යනවා, ඒකින්ද කලවම් වෙනවා. එහෙමනම් එක යායක්ම වෙන් කරගෙන ඒ වෙනුවෙන් ඒ හෙළ ගොවිතැනට යොදා ගන්න ඕන. එතකොට කලවම් වෙන්නේ නැහැ.
ඒ සුද්ධෝදන රජතුමා කොයි මේ අපේ ශ්‍රී ලංකාවේ කොයි ප්‍රදේශයේද ස්වාමීන් වහන්සේ වැඩේ රජකම් කරේ?
කපිලවස්තුපුර කිව්වේ දැන් අද කිඹුල්වත්පුර කිව්වේට ඔය අද දිඹුලාගල තියෙන තැන මාදුරු ඔය වේල් හදනකොට ඒ සුද්ධෝදන රජුගේ කාලේ තිබුණු වැවක අර වැව් මේ අමුණ හම්බුණා. ඒක නිසා ඔය දිඹුලාගලට මෙහා ඔතන මහවැලි ගඟ තියෙන්නේ කිඹුල්වතක් සී. ඒක නිසා එතනට කිඹුල්වත් පුරේ කිව්වා. කපිලවස්තු පුරේ කිව්වා. එතන තමයි ශාක්‍ය රාජධානිය. ඒ ශාක්‍ය රාජධානිය තිබුණා ඔය දැන් අද මහවැලි ගඟ එහා පැත්තට ගිහින් තියෙනවා. පස්සේ කාලයක මහවැලි ගඟ තිබුණේ ඔය පරාක්‍රම සමුද්‍රය වඳින්නට පෙර ඔය සුංගා විහාරයෙන් මේ එහා පැත්තට ගිහිල්ලා. නමුත් අද එකට කිලෝමීටර් 10ක් විතර එහායින් මහවැලි ගඟ යන්නේ. මහවැලි ගඟෙන් එහා පැත්තේ අද සේරුවාවිල වාකරි එවගේම වාලච්චිනේට එනකම් මේ වැලිකන්ද ඔය මාදුරුවය දිගටම ගිරාඳුරු කෝට්ටේ මහියංගනේට එනකම්ම සාක්‍ය රාජධානිය එදා තිබුණා. සාක්‍යයන් රාජ්‍ය කළ තැන්. එනිසා මුදහයිනේනම් මේ හෙළබිමේ අනිප්පාර එදා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ කාලේ සුද්ධෝදන රජ්ජුරුවෝ රජ කර කාලේ සාක්‍ය රාජධානියෙන් සුනාමි ගණනාවක් ඇවිල්ලා මූදට ගම් ලක්ෂ ගණනක් හෝදලා ගියයි කියන එක අර ත්‍රිසිංහලයේ කඩේම් පොතේ තියෙනවා. ඉතින් ඒක නිසා තව හුඟක් එහාට බිම තිබුණා. කල්යත්ම සුනාමි ඇවිල්ලා සුනාමි ගණනාවකින් මේ බිම අර මහරාවන උඩාරාවන කුටිය දක්වා එහෙම නැත්නම් ඔය මේ වාකරේ පොතුවිල් පැත්තේ නම් කිලෝමීටර් තවත් 100ක් 200ක් අර ටොලමියන්ද සිටියමේ තියෙනවා. ඒ කාලෙත් තිබිලා තියෙනවා. ඊට පස්සේ අර කිරින්දට නෙමේ ගොඩවැස්ස මේ මූදු මහා විහාරයේ ගාවට පොතුවිල් වලට විහාර මහදේවිව ගහගනාව සුනාමියනුත් ඒ වගේම ඊට පස්සේ ඇති වූ සුනාමි ගණනාවකිනුත් මේ හෙළබිමේ විශාල කොටසක් වරින් වර මූදුපත් වූ බව අපේ හෙළ කඩයිම් පොත්වල ත්‍රිසිංහලයේ කඩයිම් පොත ජම්බුද්දීපේ කඩයිම් පොත මේ කඩයිම් පොත්වල තියෙනවා. එක එක සුනාමි වලින් ගම් ලක්ෂ ගණන් මූදට මූදුපත් වූවා. ඒ නිසා එදා තිබුණු සාක්‍ය රාජධානියෙන් අදට ඉතුරු වෙලා තියෙන්නේ මහියංගනේ ඉඳන් ඔය වාකරී වැලිකන්දේ නම් වාකරීට යන තැන අද පොළොන්නරුවේ ඉඳන් සෝමාවතිය මේ සේරුවාවිල ඒ සියලු තැන් සාක්‍ය රාජධානියට අයිති ප්‍රදේශ. ඒ තැන් වල හොඳ ශාස්ත්‍රීයව කුඹුරු හැදුවා වැව්වා වැව් හැදලා තිබුණා. මිනිසු ගොවිතැන් කළා හරක් ඇති කළා.
සුද්දෝදන කියන වචනය ඕදන කියලා බත්වලට සම්බන්ධ වෙනවා.
මොකද්ද
සුද්දෝදන කියන වචනේ අර ඕදන කියන්නේ බත සම්බන්ධ වෙලා මොන හරි කියනවානේ.
එහෙමත් අර්ථයක් තියෙනවා. නොයෙකුත් අර්ථ කියන්න පුළුවන් ඒ වගේ වචනවලට. සුද්ධ ඕදන කියනවාම මේ පිරිසිදු කරලා අර කාටවත් හානියක් නොවන ආකාරයට බත පාවිච්චි කළ හැදු අර්ථයකුත් තියෙනවා.
පින්වත් ආර්යනාන්ත නැවත තිතක අකුසල් සිත් නූපදින ආකාරයට කළ යුතු භවනයක් ඇතියට නිස්සද්ද ප්‍රවාහ හා පටිපත්ති ප්‍රවාහන කියලා කියන ඒත් පැහැදිලි.
මොකද්ද මොකක් තේරුනේ
නැහැ. නැවත තිතක අකුසල් සිත් නූපදින ආකාරයට කළ යුතු භවනයක් ඇතියට නිස්සද්ද ප්‍රවාහ හා පටිපත්ති ප්‍රවාහය කියලා තනන්.
ඒක දැන් නිස්සරණයටපත් වෙනවා කියන්නේ ආයි කිසිම දවසක අර කාමාවචර සිතක් රූපාවචර සිතක් අරූපාවචර සිතක් එන්නේ නැත්නම් ඒක නිස්සරණය. ඒක නිස්චර කියලා කිව්වා. ඉතින් ඒක නිසා හැබැයි මුල කෙලෙස් මුල් තුන උදුරා දමනකම් අනිත්‍ය දුක්ඛ අනත් අනුපස්සනා කරලා නිබ්බිදා වෙනකම් නිස්තර නිස්සරණයටපත් වෙන්න බෑ. తాවකාලිකව සමතේටපත් වීමෙන් නිස්සරණයටපත් වෙන්න බෑ. ඒකෙන් తాවකාලික පැලස්තරයක් දාන්න පුළුවන්. ඉතින් ඒක නිසා හිතේ මේ කෙලෙස් උපදින්නේ ඒ ගති මුල් බැහැගෙන තියෙන නිසායි. ඒ කෙලෙස් මුල් උදුරා දාන්න පුළුවන්. රාගක්කයෝ නිබ්බාන, ද්වේෂක්කයෝ නිබ්බාන, මෝහක්කයෝ නිබ්බාන. කය කියන්නේ කපලා උදුරලා බිඳලා විනාශ කරලා නැති කරනවා. නැවත නූපදින නිසා ඒකයි.
අවසරයි ගරු ආරතුන් වහන්ස, දිපුලාගල තොප්පිගල සිට සුංගාවිල ප්‍රදේශය දක්වා ඉතාමත් ඝන කැලෑවල මේ වන විට මේ මිනිස් ඇසට අසු නොවූ ධන ගැප් දා ගැප් පන්සල් වැනි විශාල ප්‍රමාණයක් තිබෙනවා.
ඒ වගේම කෝටියක් ආරම්භනේ, කොටි ආරම්භනේ. ඒ කියන්නේ එදා ශාක්‍ය රාජධානියේ, ඒ වගේම මගධ රාජධානියේ, කොසමෑනුවර කොසමෑ රාජධානියේ ලිච්ඡවීන් වජ්ජීන් අද ඔය යාල අභේ භූමියේ යම් කිසි කෙනෙක් ඇවිදිනවා නම් විහෙර විහාර දහසක් හොයාගන්න පුළුවන්. තාමත් ඔය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දැන් ඔය නොයෙකුත් තැන්වල ගල් කඳුවල ගල් තියෙන තැන්වල විහෙර විහාර තිබුණු බව හොයාගෙන තියෙනවා. වැව් තියෙන බව, තිබුණු බව පැහැදිලිව හොයාගෙන තියෙනවා. ඒ නිසා මේ ඒ කාලේ, ඒ බුදුහාමුදුරුවන්ගේ කාලෙත්, දුටුගැමුණු රජුරුවන්ගේ කාලෙත්, පොළොන්නරු යුගය වෙනකොටත් වෙනකම්මත් මේ ලංකාවේ මේ රුහුණ යාලාබේ භූමිය, ඒ වගේ මේ අම්පාර දිස්ත්‍රික්කේ, මොණරාගල දිස්ත්‍රික්කේ, පොළොන්නරු දිස්ත්‍රික්කේ, බදුල්ල මොණරාගල, අනුරාධපුර දිස්ත්‍රික්කේ තමයි මිනිස්සු ජනාවාස වෙලා හිටියේ. ඒ කාලේ ඔය කළුතර කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල හෝ සිංහරාජ තියෙන රත්නපුර කළු කෑගල්ල කළුතරට අයිති දිස්ත්‍රික්කවල හෝ මිනිස්සු වැඩි වාසය කළේ නැහැ, ජනාවාසය තිබුණ නැහැ. මූදායිනේ නාග ගෝත්‍රිකයෝ වෙලෙන්දු තැනින් තැන ගෙවල් හදාගෙන පදිංචි වෙලා හිටියා. ඒ මිසක් ඒ පැත්තේ ජනාවාසයක් තිබුණ නැහැ. කෝට්ටි රාජධානිය එතෙන්ට යනකම් ඊට පස්සේ තමයි ඒ පැත්ත ජනාකීර්ණ වුණේ. අද මේ පැත්ත අර කාලෙකදී නැවත සුද්ධංගේ ක්‍රියාකාරකම් නිසා මේක වන කැලයක් වුණා. ඔය කැබිලිට කැලේට බිලිගත්ත මහා විශාල මහනුවර. ඒ වගේම අනිකුත් බොහෝ තැන් වන කැලයක් ඝන ගහනයක් වුණා. පස්සේ කාලෙක අර බටහිර පළාතට මිනිස්සු යන්න පටන් ගත්තාම, ජීවත් වෙන්න පටන් ගත්තාම මේ නවීන විද්‍යාවේ තාක්ෂණයේ උපකාරය. ඒකයි උනේ.
ගරු ආරත්නාංශ, මේ නිදන්වරුන් විසින් දැන් මේ ස්ථාන ගොඩක් විනාශ කරමින් පවතිනවා. අපට මේ ඉතිහාසය ගැන සඳහන් කරලා ඒවා සංරක්ෂණය කර ගැනීමේ යම් කිසි,
දැන් මෙහෙමයි, ඔය දැන් සංරක්ෂණය කරන්න අපි කොච්චර උත්සාහ ගත්තත් බෑ. අපි කරන්න ඕන ඔය දැන් භෞතික ලෞකික වශයෙන් සංරක්ෂණය කිරීමට වඩා මිනිසුන්ගේ ගුණධම් වඩා වර්ධනය කළොත් ඔය දැන් රැකේ, ඔය දැන් ආරක්ෂාවේ. නමුත් මිනිස්සුනේ ඔය සියලු දේවල් කරන්නේ. දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මිනිස්සු ඔය නීලගිරි සෑය හාරන්න ගියා. මේකෙ තිබුණු බොහෝ වටිනා දේවල් ඒ මිනිස්සු හිමින්තරේ වෙන් කරගත්ත, හංගගත්ත. අර රත්තරන් කරුණු ගණනාවක් තිබුණා. ඒවා දැන් එක එක්කෙනාට බාර දුන්නා. ඒ වගේම ඔය පුරාවිද්‍යාවේ මේක ගැන නියම තොරතුරක් නොදන්නා මිනිස්සු මේ තැන්වලට ගියාම දැන් අර රජගල, රජගහනුවර මේ ළඟ දැන් අර උඩ රජගල තැන්න ඔක්කොම හාරනවා. හාරලා යම් යම් දේවල් හොයාගත්ත යම් විශාල කොටසක් විකෘති වුණා, වැහුවා, යටපත් කළා. ඒ වගේ දේවල් තමයි කරන්නේ. අපිට ඒවා මේ දේවල් දැන් මේ විදියට ගේන්න බෑ. අලුතෙන් හදන්න බෑ. අර අතීතේ නැවත ඒ විදියටම ගොඩනගන්න ඕනේ නෑ. කරන්න ඕන එකම වැඩේ මේ මිනිස්සුන්ගේ මනස පිරිසිදු කරලා ಗುಣධර්ම වඩා වර්ධනය කරලා අර අකුසලය හිතෙන් උදුරා දමන අකුසල බුද්ධා පිට්ටා කුසලේ පටිත්තා පේතුම් කරන්න. ඒ වගේම අට ධර්ම නිරුක්ති පටිසම්භිදා සහිතව නිවන් මාර්ගය විවුක්ත කරන්න. එතකොට මිනිස්සු හැදෙයි, මනස පිරිසිදු වෙයි, මිනිස්සු විකුත්ති විසම වැඩ අකටයුතු අකුසල් වැඩ පාපී වැඩ කිරීම නවති. ඒ අනුව සමාජයේ යහපත් වේ. ඒ මිසක් අපිට අර අතීත තැන් හාර අවුස අවුස ඒවා ඒ ආකාරයට නැවත ගොඩනගන්නට යම් කෙනෙක් උත්සාහ කරනවා නම් ඒක නිරර්ථක උත්සාහය. ඒකේ වැඩක් නෑ.
වහන්සේ දීර්ඝාස වේවා.
සරයි ගරු අරහතුන් වහන්සේ, මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ අසුභානුස්සතිය අපි ප්‍රායෝගිකව වඩනවා කියන්නේ රාගයක් ආපු වෙලාවටම අත්හැරීම වෙත්වා නැලීම වෙත්වා කියලා හිතන්න ඕනේද?
ඔව්. රාගයක් ප්‍රියමනාප දෙයක්, ඇලෙන්න යන දෙයක්, උපාදානය කරගන්න යන දෙයක් එකපාරට ආවම වැරදි ආකාරයට ඒක අත්හැරීම නාටයි, නොයල්ම නාටයි, විදීම නාටයි, නිදහස් වීම නාටයි, නිවනම නාටයි, අත්හැරීම වෙත්වා, නොයල්ම වෙත්වා, විදීම වෙත්වා, නිදහස් වෙත්වා. ඒක අත්හැරෙනකම් විනාඩිය දෙකකින් අත්හරින්න පුළුවන්. ඒ අත්හරුණාම හිතන්න ඕනේ මේක කොහේ තිබිලාද මේ ආවේ, මේ ඇලෙන්න ගියේ. අර ප්‍රියමනාප දේ නිත්‍ය වෙලා, ඒ කැමැත්ත නිත්‍ය වෙලා, ඉච්ඡ නිත්‍ය වෙලා. ඒ නිසා අනිත්‍ය අනුපස්සනා කළා නිත්‍ය අයින් කරන්න ඕන. ඒකෙන් දුකකටපත් වෙනවා, දුක්ඛ අනුපස්සනා කළා සුඛ සංඥාව අයින් කරන්න ඕන. අනත්ත අනුපස්සනා කළා අත් අයින් කළාම නිබ්බිදා වෙනවා. එකයි යුගනන්ද භාවනාව, එකයි ආනපනසති භාවනාව, එකයි මෙත්තානුසුති, අසුභානුසුති, මරණානුසුති, බුද්ධානුසුති කියන එකේ තේරුම චතුරාර්යක.
ස්වාමීන් වහන්ස, සත්තරාණ කුසල සූත්‍රයේ අවසානයේ තියෙන ධාතුසූප පරික්කති කියනකොට ධාතු වශයෙන් එකතු වෙන හැටි ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න.
ධාතුසු උපපරික්කති කිව්වහම දැන් ධාතු හයක් තියෙනවා. ච ධාතු විභංග සූත්‍රය අර පිදුරු මඩුවේදී පුක්කුසාති රජුරන්ට දේශනා කරපු සූත්‍රය තමයි ච ධාතු විභංග. දැන් ධාතු හයක් තියෙනවා. ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරයි, අවකාශ විඥාන. දැන් මේ හයෙන් මොකද්ද වැදගත්ම, බලවත්ම, අනිවාර්යෙන් අවශ්‍යම දේ? එක අවකාශයක් නැතුව අපිට අඩුගානේ ගඩොල් කැටයක්වත් හදන්න බෑ, ගයක්වත් හදන්න බෑ. ඔය අපි හුස්ම ගත්තාම ඇතුළට අවකාශයක් නැත්නම් මොකද වෙන්නේ? අපි වතුර බිව්වහම අවකාශයක් නැත්නම්, කෑම කෑවහම ඕක අර කැරකිලා මේ ආමාශයේ දිරවලා ඊට පස්සේ අර වර්ණගන්ධ රසෝ ජලයේ ධාතුවට එකතු කරන්න පුළුවන්ද?
බෑ
බෑ. ඒක නිසා මේ අවකාශය හැමතැනම තියෙනවා. මේ අවකාශය නැත්නම් විඥාණයට කටයුතු කරන්න බෑ. ඒ නිසා මේ ධාතු විභංග සූත්‍රයෙන් පෙන්වුවේ මේ සියලු සංකත ධර්ම සියලු සංකාර කරලා මේ මිනිස්සු මේ රාගය, ద్వේෂය, මෝහය කියන දේවල් අර වේගයක් වේදනාවක් ආවේගයක් නිර්මාණය කරගන්නේ, ප්‍රභවය කරගන්නේ මේ අවකාශයත් විඥානියත් වැරදි විදිහට පාවිච්චි කිරීම. ඒ නිසා මෙතන ච ධාතු විභංග සූත්‍රය ටිකක් දිගට දේශනා කරන්න වෙලාවක් නැහැ. නමුත් මේක අට්ඨාරස ධාතු තේරුම් ගන්න ඕනේ. අට්ඨාරස ධාතු තේරුම් ගන්නවා කියන්නේ මේක අර 6වරක් 3 18යි. ඒ 18 ආකාරයකට රාග දේශ මොහ හිතක බිහි වෙනවා. ඒ අට්ඨාරස මනෝ පවිචාරතා අනුගමනය කිරීම නිසා. ඉතින් ඒක නිසා මේක මිදී නිදහස් වන ආකාරයත් බුදුහාමුදුරුව ඒ පිදුරු මඩුවේදී දේශනා කරපු සූත්‍රයේ නිසා. ඒක නිසා එතනක් තියෙනවා අර පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ සෝ පටික්කති වගේ ච ධාතු සෝ උපපරික්කති. ඒ වගේම ආයතන සෝ උපපරික්කති. ඒ වගේම පටිච්ච සමුප්පාද සෝ උපපරික්කති. ඒ කොයි ආකාරයෙන් වුණත් නිවැරදිව මේ උපාදානය ඉවත් කරන්න පුළුවන් නම් උපාදානය තියෙන තාක්කල් පැවැත්ම තියෙනවා. උපාදානය අයින් කරන්නයි මේ සියලු දේවල් බුදුහාමුදුරුවෝ කියා දුන්. උපාදානය නොකර පාවිච්චි කරන්න භාවිතා කරන්න තමා කියා දුන්. ඒකයි ඒක තියෙන්නේ.
ස්වාමීන් වහන්සේ කියන්නේ විඥාන බීජයක් සකස් වෙනකොටත් එතනත් ධාතු
එතනත් විඥාන බීජයක් හදන්න බෑ. ආපෝතේජෝ වායෝ පඨවි අවකාශ විඥාන නැතුව. එතනත් ඒකමයි තියෙන්නේ.
ස්වාමිනාස ධාතු භූත අතර වෙනස පොඩ්ඩක් පැහැදිලි කරන්න.
දැන් භූත හතරයි තියෙන්නේ ධාතු 6ක් වෙනවා අර අවකාශ විඥානාම ඒවා 18ක් වෙනවා අට්ඨාරස ධාතු බවටපත් වෙනවා අර විතක්ක විචාර කරනකොට අර නොයෙකුත් ආකාරයේ මනෝ මේ පවිචාරතා කරනකොට. ඉතින් ඒක නිසා අර චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු කාම ධාතු බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා මේ අද උදේ කියපු සත්තරාණ කුසල සූත්‍රයට පස්සේ අර අභිඤ්ඤාතං අභිඤ්ඤේය කියන දේශනාවේ කියනවා ඔය අට්ඨාරස ධාතු සියලු දේ සකස් වෙන හැටි ච ධාතු විභංගය එහෙමම ඔය පොතේ තියෙනවා. පොඩ්ඩක් කියවලා බලන්න. එතකොට හරි.
අති ගෞරවනීය අරහතන් වහන්සේ, ඔබ වහන්සේගෙන් පසුගිය දිනක දැනගත්තා අතීතයේ මේ නැගෙනහිර ප්‍රදේශයේ සිදු වුණ සුනාමියකින් පසුව ඒ ශ්‍රීපාද සලකුණක් ඉතුරු වෙලා ශේෂ වෙලා තිබිලා වෙළඳ කණ්ඩායමක් ඒක අරගත්තා කියලා. ඒ වගේම මෑත කාලයේ සිදු වුණ සුනාමි අවස්ථාවෙන් පස්සේ අපි දුටුවා විශාල විනාශයක් සිදු වෙලා තිබිලත් මේ ඉතා කුඩා ප්‍රමාණයේ බුදු පිළිම පවා ආරක්ෂා වෙලා තිබුණා කිසිම හානියක් නැතුව. ඒට යම් කිසි හේතුවක් තියෙනවා.
ඔව් ඒකට හේතුවක් තියෙනවා. හේතුවක් නැතුව ඵලයක් නැහැ. දැන් මිනිස්සු දන හෝ නොදන හෝ යම් මේ පිරිසිදු සිතකින් මානසික ශක්තියක් අර බුදු පිළිමයට වඳිනකොට ගහකට වඳිනකොටත් ලැබෙනවා. බුදු පිළිමයකට වඳිනකොට වඳිනකොට ගහකට වඳිනකොට පුදනකොට ඒ ගහ තුලත් ඒ ගහ ගාවත් බුදු පිළිමය ගාවත් අපිට හිතා ගන්න බැරි යම් ශක්තියක් අර ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර වලින් යුක්ත වූ බුදු පිළිමයට මිනිසු සදහසිතින් වඳිනකොට ශක්තියක් ආරෝපණය කරනවා. ඒ ශක්තිය අර ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත වලින් සුළඟකින් අර සුනාමියකින් ජල ගැල්මකින් ඒක විනාශ කරන්න බැරි තත්වයට ඒ ශක්තිය ඇති වෙනවා. ඒ වගේමයි ගහකට වුණත් අපි මොකක් හරි පොල් ගහක් නුග ගහක් නාග ගහක් හරි පොල් ගහක් වුණත් අපි ඒ විදිහට වැඳුම් බිඳුම් කරලා අර ශක්තියක් ආරෝපණය කළත් ඒකේ තියෙන ආපෝ තේජෝ ආයෝ පඨවි හතර මහා භූත හතර ඒ නිසා ඒවා අර ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතර කම්පණය වෙන දේවල් වලින් කම්පණය වෙන්නේ නැහැ ඒවා ආරක්ෂා කරන එකයි හේතුඵල එකත් හේතුඵල ධර්ම හේතුව මිනිස්සු විසින් අනික් දැන් ඔය ගොඩනැගිලි වලට අර කඩලා විනාශ වෙලා ගිය ගොඩනැගිලි වලට මිනිස්සු වැන්ද පිදුවේ නැහැ පූජා සත්කා බුද පූජා කළේ නැහැ නමුත් අර බුදු පිළිමෙට වැන්ද පිදුවා දැන් යන්නේ න මිනිස්සු උනත් ඔකට යම් ආකාරයකට වැඳුම් පිදුම් කළා ඒකට මේ මිනිස්සුන්ගේ මනසේ තියෙන ශක්තිය අර ආපෝචේ දෝ ආයෝ පටවි ශක්තියෙන් යුතු බුදු පිළිමයට ලැබුණා ගහකටත් ලැබෙනවා ගලකට උනත් ඒක ලැබෙනවා ඒ අනුවයි ඒක රැකුණු
වහන්සේට දීර්ඝායු වේවා වසරයි රහතුන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ නිබ්බිදා නිරෝධ පරියස්සේ නිසගා කියන්නේ ආනපාන සති වඩනවා කියන්නේ එකක්මද ඒ තුනක්මද
ආනපාන සති සමාධිය ඕනම තැනකට ඕනම දෙයකට ඕනම අවස්ථාවකට යොදන්න පුළුවන්. වැරදි දේ අයින් කරලා හරි දේ ආශ්‍රය කිරීම ආනපාන. එතකොට අර නිත්‍ය සුඛ අත්ත වැරදි දේ ඒක අයින් කරලා ඒක පාන කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම අනුපස්සනා කිරීම ආනපාන. ඒ වගේම මේ නිබ්බිදානුපස්සනාව වඩලා අභිනන්දනීය ඉවත් කිරීම විරාගානුපස්සනාව වඩලා රාගය ඉවත් කිරීම නිරෝධානුපස්සනාව වඩලා රෝධ ගැහිම ඉවත් කිරීම පටි නිසග්ගානුපස්සනාව වඩලා උපාද සබ්බ උපදි සබ්බ උපදි පජහති කිරීම ආනපාන. තරහා අයින් කළ මෛත්‍රිය ගැනීම මෙත්තානුස්සතිය රාගය අයින් කළ නෙක්කම්ම වීම අසුභානුස්සතිය ඒ වගේම හැම තැනකම ආනපාන සති සමාධි භාවනාව හොඳ දෙයක් ගන්නවා නරක දේ අයින් කර එකයි ආනපාන හොඳ දේ තව එකක් කියන්න ඕන හොඳ දේ නරක දේ කුසලය වඩා වර්ධනය වෙනවා නම් ඒක හොඳයි අකුසලය වඩා වර්ධනය වෙනවා නම් ඒක නරකයි. එතකොට කුසලය වඩා වර්ධනය වෙනවා නම් හිත පිරිසිදු වෙනවා අකුසලය ප්‍රහාණය වෙනවා නම් ඒකෙනුත් හිත පිරිසිදු වෙනවා. දෙකෙන්ම දෙපැත්තෙන්ම හිත පිරිසිදු වෙනවා නම් ඒක නිවැරදි ආනපාන සති සමාධිය වැඩි. හිත පිරිසිදු වෙන්නේ නැත්නම් සචිත්ත පරියෝ වෙන්නේ නැත්නම් ඒක ආනපාන සති සමාධියක් නෙමෙයි. දැන් අර සම්බ පාප පස්ස කුසල අස්ස අර සචිත්ත පරියෝ දපනම් වෙනවා. එහෙමනම් සම්බ පාපස්ස කරණං කුසලස්ස උපසම්පදා කිව්වෙත් මොකද්ද? ආනපාන සේවිතබ්බා සේවිතබ්බා සේ අර භාවිතබ්බංච භාවිතම් පහතබ්බංච පහීනං කිව්වෙත් මොකද්ද? ආනපාන. තව කරණීය අකරණීය කිව්වේ මොකද්ද? ආනපාන. සේවිතබ්බා සේවිතබ්බා කිව්වේ ආනපාන. සුව අසුව කියන්නේ ආනපාන. තව බොහෝ තැන්වලට බොහෝ දේවල්වලට ආනපාන යොදන්න පුළුවන්. හැම කෙනෙකුටම හැම තැනකම හැම අවස්ථාවකම හැම ධර්මතාවයකටම ඔය ආනපාන සති සමාධිය පොදුයි. හුලං ගැනීම පිට කිරීමත් ආනපාන. හැබැයි ආනපාන ප්‍රාණයාම එකත් ගන්නවා පිට කරනවා එකත් ආනපාන. හැබැයි සති නෑ එතන. එතන සති සමාධි නෑ. එකයි වෙනස.
අවසරයි ආර්යයන් වහන්ස. අපි අහලා තියෙනවා මේ දේවත දත්ත ස්වාමීන් වහන්සේ අනන්තරේ පාප කර්ම දෙකක් කළා කියලා. ඉතින් උන්වහන්සේ දැනට අපාගත වෙලා ඉන්නවා කියලා අහලා තියෙනවා. ඒ අපාගත වීමෙන් මිදී නැවත උන්වහන්සේ සට්ටිස්තර නමින් පසේබුදු
කෙනෙක්
වෙලා පිරිනිවන් පාලා නිවන් අවබෝධ කරගන්නවා කියලා අහලා තියෙනවා.
ඒ කියන්නේ
ඔබතුම ඔබවහන්සේගෙන් විස්තර දැනගන්නට.
ඒක හරි විස්තර දැනගන්න ඕනේ නැහැ. ඒක එහෙම තමයි කියලා තියෙන්නේ. ඒකින්න අනන්තරිය පාප කර්ම කොච්චර කළත් නිවන් දකින්නටත් යම් යම් ශක්තියන් තිබුණ වෙලාවේ කර්මයේ ගෙවලා ඉවරුණාට පස්සේ නිවන් දකින්න.
එසේනම්
තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකින් නිවන් දකින්න පුළුවන්.
එසේනම් තවත් මම අහපු ගැටලුවක් තියෙනවා. ඒකත් මට නිරාකරණයකට දෙන්න ලෙස අයද සිටිනවා. මම අහලා තියෙනවා ඔය ධර්ම පොත්වල ධර්ම කතන්දරවල කියනකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය තවම ගල් වෙනක තැන්පත් වෙලා තියෙනවා කියලා.
ඒක තියෙන්නේ මොනවද දැන් තියෙනවනම්? දර කෑල්ලක් තරම් වටිනවද? වැඩක් තියෙනවද?
ඒක තියෙනවද නැද්ද?
හරි, ඉතින් තිබුණත් නැතත් වැඩක් තියෙනවද කාට හරි? ඒ ආපු අර සිවතිකාය අර දැන් දිනා යනමින් පවතින ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරනේ. ඔතන තියෙන ඔතන විඥානයකුත් නැහැ, අවකාශයකුත් නැහැ. ඔතන ක්‍රියා කායකාය ශක්තියකුත් නැහැ. ඔතන හොඳකුත් නැහැ, නරකකුත් නැහැ. ඒවා අපි මේ අහක යන කුණු අල්ලගෙන නිවන් දකින්න පුළුවන්ද? මේ ධර්මය ගන්නවා මිසක් ආමිෂය ගන්න එපා කියන එක බුදුහාමුදුරුවෝ කිව්වා. දැන් ඕවගේ දේවල් තමයි අපේ ඔය සමහර අය අල්ලගෙන තියෙන්නේ. ඒක තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ධර්මයක් තියෙනවද එතන?
නැහැනේ.
ධර්මය තියෙනවා නම් ධර්මය ගන්න, ධර්මානුගමනය කරන්න නිවන් දකින්න පුළුවන්. ඒ ඔයගේ අහක යන කුණු ගොඩවල් ඔයගේ එක එක අයගේ මල කඳන් අල්ලගෙන අරහතුන් වහන්සේ කිටියා බුදු පියාණන් වහන්සේගේ අර සියෝතිකාය තිබුණත් ඒක බලලා ඒක අහලා ජීවමානව හරි තිබුණට අර වක්කලියාමුදුරන්ට කිව්වේ මොකද? දැන් වක්කලියාමුදුරන්ට කිව්වේ ජීවමානව හිටින තියෙන බුදු හාමුදුරන්ගේ ශරීරය අල්ලගෙන නිවන් දකින්න බෑ කියලා. ඉතින් අර මැරිච්ච කාශ්‍යප හාමුදුරන්ගේ පිරිනවන් පෑව අර සිවතිකාය අල්ලගෙන පුළුවන් නිවන් දකින්න බෑ. ඔය අල්ලන්න යන්න එපා, ඔය හිතන්න යන්න එපා, ඔයට හිත විශ්වාස කරගන්න එපා.
ගෞරවනීය අරහතුන් වහන්ස, සංඝ බේද සූත්‍රයට අනුව බුද්ධ ධර්මයේ පිළිබඳව ග්‍රන්ථ රචනා කිරීමත් ඉගැන්වීමත් අනන්තාරිය පාප කර්මයක් සිදුවන බවට ඔබ වහන්සේ දේශනා කළා.
හැබැයි එතන තියෙන්නේ දීපෙන්ටි කියන වචනේ බොහොම වැදගත්. දීපෙන්ටි කියන වචනේ තියෙනවා බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය වැරදි විදිහට පණ පිහිටවා මෙන්න මේකමයි, මේ විදිහටමයි, මේ වචනෙමයි බුදුහාමුදුරුවෝ කිව්වේ කියලා තව මිනිහෙක්ව අමාරුවේ දානවා නම් එන්න ඒකේ අර්ථය දීපෙන්ටි. දැන් ඔය භාවනා මධ්‍යස්ථානවල මිනිස්සු ඔය හුලං ඇදීම පිටිකිරීම උගන්වන්නේ බුදුහාමුදුරුවෝ මේකමයි කිව්වේ නිවන් දකින්න, මේකමයි කිව්වේ හුලං ඇදින්න පිට කරන්න කියලා. කියලා අර මිනිස්සුත් හුලං ඇද පිට කර කර ඉන්නවා.
එහෙමයි.
අන අසඤ්ඤතලයට යනවා.
එහෙමයි.
අතරමං වෙනවා, අනාථ කරනවා. අර ඉගැන්නුව මිනිහට මොකද වෙන්නේ? ඉගැන්නුව මිනිහට දහස් වරක් අර ආනන්තරිය පාප කර්මයට අතරමං වෙනවා, නිවන් වහිනවා.
ආරියතුන් වහන්සේ පාසල්වල උගන්වන ගුරුවරු රාජ්‍ය සේවකයෙකු හැටියට ඒ විෂය නිර්දේශයේ ගුරුවත්පත අනුව පාසල් ළමුන්ට එක වසර ඉඳන්ම 13 වසර දක්වාම බුද්ධ ධර්මයයි බෞද්ධ සංස්කෘතිය උගන්වනවා. ඒ ඇයට චේතනාම් භික්කවේ කම්මං වදාමි
දැන්
බුද්ධ දේශනාවට
අනුව දැන් ඒක විෂය නිර්දේශය උගන්වන නිසා දැන් විෂය නිර්දේශයේ තියෙන්නේ මේක. විෂය නිර්දේශයේ තියෙන්නේ විභාගේ පාස් කරන්න. විෂය නිර්දේශයේ තියෙන පරමාර්ථ ධර්මයක් නෙමේ. කවුරු හරි පෘථග්ජන පුද්ගලයෙක් නිර්දේශ කරපු දෙයක්. ඒ නිසා ඒ විෂය නිර්දේශයේ උගන්වන්න නැත්නම් ළමයෝකට මේ වැරදියට උත්තර දුන්නොත් විභාගෙ පේල්ලේ. ඒ නිසා විභාගෙ පාස් වෙන්න ළමයිනේ විෂය නිර්දේශයේ තියෙන මේක ලියන්න ඕන. හැබැයි මේ මේ විෂය නිර්දේශයේ තියෙන යම් යම් දේවල් අඩුපාඩු සහිතයි. මේවා අර්ථ ධර්ම නිරුක්ති මතු කරාම මේවා මීට වැඩිය වෙනස්. ඒක නිසා මේකත් කල්පනා කරලා බලන්න ඕන කියලා ඒ ළමයින්ට තේරුම් ගන්න පුළුවන් විදිහට, විමර්ශනය කරන්න පුළුවන් විදිහට, විචාරාත්මකව කටයුතු කරන්න පුළුවන් විදිහට විභාගේ පාස් කරගන්න. ඒක කියනවා ජීවත් වෙන්න නිවන් දකින්න උපකාර වන්නට මේ විදිහට මේක කියන්න ඕන. දෙකම කිව්වොත් හරි.
වාසිර දීර්ඝායුව.
ගෞරවණීය රහතුන් වහන්සේ, මේ සංකාරයක් කළාම දවස් 7ක් ඇතුළත ගෙවී යන වගේම මේ එහි මේ ප්‍රතිවිපාකය වෙනත් අවස්ථාවකට යනවා නේද? ඒක විස්තර කරලා දෙන්න.
මොකද්ද කිව්වේ? සංකාරයක් කළාම
කරාම දින 7ක් ඇතුළත ගෙවී යනවනේ.
නෑ, අනුසය සංකාරයක් කළාම සමුදේ බිහි වෙලා අනුසය උපදිනවා. අනුසය තැන්පත් වුණොත් දින 7ක් තුල ඒ සමුදේ ධම්මාව වය ධම්මා වෙනවා, අනුසය ගෙවිලා යනවා. අලුතෙන් අනුසය ඔය දින 7ක් යන්න ඉස්සෙල්ලා අලුතෙන් අනුසය එකතු වුණොත් මොකද වෙන්නේ? ඒක පවද්දති. ඒක දිගටම වඩා වර්ධනය කරගනිමින් පවතිනවා. ඉතින් ඒක නිසා කරන්න තියෙන්නේ දවස් 7ක් අනුසය නොඋපදවා මුළු කාලයම ඉන්න ඕන. හැබැයි නොකා නොබී වැඩ කටයුතු නොකර මේක කරන්න බෑ. සියලු වැඩ කටයුතු කරන අතරතුරම මේකත් අනුසය නොඋපදවීමත් කරන්න පුළුවන්. ඒකයි බුද්ධ ධර්මය.
එතකොට ස්වාමීන් වහන්සේ, කර්මයක් කළාම ඒකේ කර්ම මේ ස්වરૂපයක් ඇති වුණොතින් ඒකේ කර්ම ස්වභාවයක් ඇති වුණොතින් ඒක විපාක දීම
ඒකට අර ප්‍රතිකර්ම උපකර්ම සම්‍යක් ප්‍රයෝග කළත් කම් කරත් කම්මය හොසිරා. කමා කරගත්තත් කොටසක් අහුවට. පරම මෛත්‍රිය වැඩුවත් කොටසක් අහුවට. පින් දීලා ණය ගන්න දී නිදහස් වුණත් කොටසක් අයින් වෙනවා. ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරුණොත් බොහෝ කොටසක් අයින් වෙනවා. මගපල් ලබන්න සුදුසුත්වයට පත් වෙනවා. හැබැයි වැය කරන්න කොටසක් ඒ කර්මයෙන් තවත් ඉතුරු වෙනවා. අරහත් වුණා. අරහත් වුණාට පස්සේ මුගලන් හාමුදුරුව අර කර්මයට ඵල විපාක වැය කරන්න උනේ. අඟුලිමාල හාමුදුරන්ට එහෙමයි. ඒ නිසා දැන් ජීවත් වෙනවා කියන්නේ අරහතුන් වහන්සේ වැය කරනවා. ජීවත් වෙනවා කියන්නේ පුණ්‍ය පාප දෙකම වැය කරනවා. ඒක නිසා ජීවත් වෙන මොහොතේ දැන් අර බාහ්‍ය ධර්මයටමන්ට වැය කරන්න තිබුණේ එකම එක කර්මයක්. අර ගොනෙකුට හරකෙකුට ණය දෙන්න තිබුණා. ඒකින්ද හරකෙක් කරලා මැඩුවා. නමුත් අරහතුන් වහන්සේ අරහත් වුණාට පස්සේ ආයි ජීවිත වෙන්න වැය කරන්න ඉතුරු වෙලා වෙන තිබුණා. එතනින් අවසන් වුණා. ඒකයි වැඩි.
රහතුන් වහන්සේට දීර්ඝායුෂ.
අවසරයි රහතුන් වහන්සේ. මිදුල අතු ගාද්දි, ගේ අතු ගාද්දි, කොමින් කුඩා සතුන් අතු ගාගෙන යන එකෙන් හොඳක්ද වෙන්නේ අරගද්ද?
ඔව්, ඉතින් ඒක තේරුම් ගන්න ඕන. ගයක් අතුලා අතු ගාද්දිත් මිදුලක් අතු ගාද්දිත් අර ප්‍රාණඝාතය වෙනවා නම් ඒක අපි ක්‍රම කීපකින් පරිවර්ජනා පහටබ්බා කරන්න ඕන. ක්‍රම කීපකින් ඒ අයව ඉවත් කරන්න ඕන. දැන් අපි කල්පනා කරන්න ඕන ඇයි ඔය කූඹි වගේ සත්තු ගෙට එන්නේ. උන්ට කන්න කෑම මොනව හෝ තියෙන නිසා. උන්ට ණයක් තියෙන නිසා. දැන් හොඳට කල්පනා කරලා බලන්න, ඒ කූඹි එනකොට අපි අර කූඹි මරන්න හෝ අතු ගන්න හෝ කටයුතු නොකර ඒ කූඹින්ටත් ඒ අයටත් මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා පතුරවලා ඒ අයට අර එළිය කොහේ හරි කෑම ටිකක් දැම්මොත් ඔය කූඹි ගෙට එන්නේ නැහැ, කොහටද යන්නේ? එළියට යනවා. ඉතින් ඒක නිසා අර ගේ ඇතුලේ පිරිසිදු කර ගැනීමත් ඒ කූඹින්ට යම් ණයක් තියෙනවා නම් ආහාර ටිකක් ඊට සුදුසු එළිය තැනකට දැමීමත් නිසා කූඹි එන්නේ නැහැ. උන්ට ඒ වගේම මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා දක්කලා පින් දීලා කමා කරගත්තාම උන් එන්නේ නැහැ. උන්ට ද්වේෂයක් වෛරයක් ඇති කරගත්තොත් උන්ව විනාශ කරන්න හැදුවොත් උන් නැවත නැවත ණය ගන්න ආපහු වෙනවා. ඒක නිසා මේ සියල්ලට ප්‍රතිකර්ම උපකර්ම සම්‍යක් ප්‍රයෝග ධර්මයේ තියෙනවා, ධර්මතාවයේ තියෙනවා.
කාරුණික රහත් බුදු පියාණන් අවසරයි. ස්වාමීන් වහන්සේ, මේ අපි දැන් කිසියම් ක්‍රියාවක් කරද්දී හේතුඵල ධහමට බහා ගැලපෙන මුත් ණය විනයට සසඳා නොගැලපෙන අවස්ථා තිබිය හැකි දෙයක උදාහරණයක්.
ණය විනයට බහා ගැලපුවා බැලුවේ නැත්නම් ණය වෙන්නේ ඉඩ තියෙනවා. දැන් හේතුඵල ධහමට ගැලපෙන අවස්ථා තියෙනවා. ඒක පළවෙනි පියවර. හේතුව හරි එනිසා ඵලයත් හරි කියලා අපි යමක් කරනවා. නමුත් ඒක නිසා ණයක් වෙන්න පුළුවන්. ගෙවන්න වෙන ණයක් හැදෙන්න පුළුවන්. එහෙම අවස්ථා ඕන තරම් තියෙනවා. එනිසා යෝ ධම්මෝ යෝ විනයෝ සෝභාසිතබ්බෝ, දෙකම ධම්ම විනේ කාදාන්ති. ආතාපි සම්පජානෝ සතිමා හේතුඵල ධහම, විනය ලෝකේ ණය විනය. දෙකටම අනිවාර්යයෙන්ම ඉබේම බලන්න පුරුදු වෙනවා. මේක පුරුදු වුණාම, පුහුණු වුණාම.
ඒ නිසා අත්තතාවපන පරත්තතාවපන එහෙම වෙනවා නම් ණය වෙනවා
නේද? ඒ කියන්නේ ණය වෙනවා. අත්තතාවපන පරත්තතාවපන නම් ණය වෙනවා. ඒ විතරක් නෙමෙයි, තව බොහොම අපි සමහර විට අපි උදව්වක් කරනවා වෙන්න පුළුවන්. හරිද? ඒකෙන් ණයක් වෙන්න පුළුවන්. ඒ ණය වෙනවා නම් ණය ගන්න ඉපදෙන්න ඕන. අපි යහපත් හොඳ වැඩක් කරනවා වෙන්න පුළුවන්. ඒකෙන් ණය වෙනවද නැද්ද කියන එක අවසාන වශයෙන් බලලයි තීරණයක් ගන්න ඕන. ණය නොවෙනවා නම් හේතුව සමහර විට අයහපත් වෙන්නත් පුළුවන්. හේතුව අයහපත් වුණත් අර ඒකේ ඵල විපාකයක් ලැබෙන්නේ නැහැ. ණය විනයට සත්‍යදා බලා ණය වෙන්නේ නැත්නම්. ඉතින් ඒක නිසා ඒක බලන්න ඕන දෙකම. දෙකම බැලුවොත් තමයි අපි දෙකටම ගැලපෙනව නම් තමයි අපි හරි මාර්ගයට හරි පාරට භාවිතයට ගන්නවා වෙන්නේ.
ඒ වගේ තමයි රහතන් වහන්සේ. දැන් මේ මට දැන් මේ ආයක මේ දැන් නැගුණ ප්‍රශ්නයක්. ඒ කියන්නේ අරහතන් වහන්සේ දැන් උතන දැන් ධර්ම දේශනා කරන්න වැඩියට පස්සේ අපි කිසියම් පුද්ගලයෙක් සමග කතා කරොත්, ඒ කියන්නේ එහෙම ශබ්ද නැග කතා කිරීම තුළ විශාල ණයකට පැටලෙනවා නේද?
යම් ණයකට පැටලෙන්න ඉඩ තියෙනවා. අර කියන එක අහගන්න බැරි වුණොත් ඒ කතා කරන පුද්ගලයාට අර කතා කරන අනිත් පුද්ගලයාගේ අවධානය වෙන පැත්තකට හැරෙනවා. එතකොට මේ කියපු දේ ඇහුනේ නැ, අහගත්තේ නැ. දැන් මේක දැන් මම මේක මහන්සි වෙලා කියනවා. එතකොට අහගත්තේ නැ, අනුගමනය කළේ නැ, පාර හොයාගත්තේ නැ. මම අර සිද්ධ කළ මහන්සියෙන් ඵලයක් ප්‍රයෝජනයක් ගත්තේ නැ. ඒ අතරම එක ණයකුත් වෙනවා, හේතුවක් හැටියටත් වැරදි දෙයක් කළා. කරන්න ඕන දේ නෙමේ කළේ, අකරණීය ධර්මයක්. ඒක නිසා ණයවීමක් වෙනවා. හේතුඵල ධර්මයෙන් වැරදි හේතුකුත් දෙකම සිද්ධ වෙනවා.
නොදැනීම නිසා එවන් වරදක් සිදු වුණා නම් කමාව ලැබේවා.
ගෞරවනීය රහතුන් වහන්සේ, අපි ගිරිමාන සූත්‍රයේ ඇහුවා මේ වාපිස්සෙම් කෝප වීම නිසා 108ක් රෝග වැළඳෙනවා කියලා. අපිට මේක ත්‍රිපිටකයේම සඳහන් වෙලා තිබුණා කියලා ආරංචි තැනක ප්‍රතිමුක්ත දේහසජ්ජය මේ භාවිතා කිරීමෙන් මේ රෝග වලට සුවයක් ලැබෙනවද කියන එක දැනගන්න කැමති.
ඔව් ඒක ඇත්ත. බුදුහාමුදුරුව කියලා තිනවා අරියවංශ දේශනාවේ මේ චීවරය පාංශුකූල් චීවරය අග්ග චීවරයයි. පිණ්ඩපාත දාණය අග්‍ර පිණ්ඩපාත දාණය. ඒ වගේම අර රුක්මූල අර ගස් ගල් ගුහා වගේ තැන් අග්‍ර සීනාසනයයි. ඒ වගේම ප්‍රතිමුත්තය අග්‍ර බේසත්‍යයයි. බේසත්‍ය කියන්නේ බෙහෙතයි. ප්‍රතිමුත්තය කියන්නේ තමන්ගේම මුත්‍රා. වෙන කාගවත් නෙමෙයි. මේක ප්‍රතිමුත්ත බේසත්‍ය කියන්නේ වෙන කාගවත් මුත්‍ර නෙමෙයි. ප්‍රතිමුත්ත කියන්නේ තමන්ගේම මුත්‍ර. ඒ නිසා එදා මේ නොයෙකුත් තැන්වල යෝගාශ්‍රමයන් හැටියට ඒ කර්මස්ථාන අරගෙන කැලේට ගල් ගුහාවලට ගියායට එදා බේත් හොයන්න ක්‍රමයක් තිබුණේ නැහැ. තිබුණේ එකම බේත තමා අග්‍ර වූ බේත තමා සියලු රෝගවලට තමන්ගේම ප්‍රතිමුත්ත බේසජ්ජය ඒ නියම නිවැරදි විදිහට භාවිතයට ගැනීම පරිහරණයට ගැනීම. ඒකෙන් 108ක් වූ රෝගවලින් බොහෝ රෝග නැති වෙලා යනවා. විසෙන් විස කැපෙනවා. ඒක බුදුහාමුදුරුව අර අරියවංශ දේශනාවේ දේශනා කරලා තියෙනවා. හැබැයි පස්සේ කාලෙක යම් නම් අය මේක නොදන්නා අය ප්‍රතිමුත්ත බේසජ්ජ හැටියට ගත්තේ මේ රතු වැස්සියෙකුගෙන් ගත්ත ගව මූත්‍රා වලට අරලුබුළු නැන්දි දාලා පල් කරලා එහෙම බේතක් හදාගන්න. ඒක වැරදිද? ඒක කිසිසේත්ම කාටවත් යෝගියෙකුට හදන්න බෑ. හදාගෙන තැන්පත් කරගෙන ඉන්න බෑ. ඒක කීයටවත් ප්‍රතිමුත්ත නෙමෙයි. ඒක ගව මුත්‍ර. ඉතින් ඒක නිසා මේ යම් අය මේ වර්තමාන කාලයේ ඔය ප්‍රතිමුත්ත බේසජ්ජ කියලා ඔය වගේ වැරදි බේත් හදලා මේ බේත් හදලා මිනිසුන්ට කිව්වා වැරදියට පිළිවෙත කිව්වා. ඒක නිසා නිවන වැහෙනවා. එකක් නිවන වැහෙනවා.
මේ ස්වාමීන් වහන්ස මේ මේකට අර මේ ආර්ය අෂ්ටාංග සීලේ සමාදන් විය යුතු කියන කතාවක් තියෙන එක කොහොමද?
මොහොකටද
මේ ප්‍රතිමුක්ත දේහේ පානය කරන්න පෙර?
ඔව් ඉතින් සීලේ පිහිටා කටයුතු කළොත් හරි. එතෙන්දි යම් යම් ආකාරයට අෂ්ටාංගික සීල මේ අෂ්ටාංග සීලේ නෙමේ අපි සංවර සීලේ චේතනා සීලේ තිබුණොත් එතෙන්දි ඒ ඇති.
වාස දීර්ඝා සේවා.
තනතුන් වහන්ස මිනිසුරුවේ ව්‍යුහය ගැන අපි බැලුවොත් මොළය වෙනාලු හෘද වස්තුව ආමාශය අපිට ඒ විදිහට අපේ ඉන්ද්‍රියන් අපිට දැක ගන්නත් පුළුවන්. ඒ වගේම මේ අඳුර ගන්නත් පුළුවන් කොටස් අවයවය දැන ගන්න පුළුවන්. ඒ වුණාට අපේ සිත අපේ ඉන්ද්‍රියද්ද අවයවයද්ද නැත්නම් මේ සිත අපේ ශරීරේ පිහිටලා තින්නේ මොළයේද නැත්නම් හෘද වස්තුවේද අපට අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්නස?
ඔය කොහෙවත් නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වා අනිදස්සන විඥානං අනිදස්සනං දුරං ගමං ඒකං චරං. තව හුඟක් උපමා වලින් බුදුහාමුදුරුවෝ කිව්වා. ඒ නිසා දැන් ඔය මහත්තයාගේ කකුලක් තුවාල වුණොත් ඔය හිත තියෙන්නේ කොතනද? එතන. ඒ වගේමයි අර රස කෑමක් කෑවොත් හිත තියෙන්නේ කොතනද? දිවේ. ඒ වගේමයි දැන් මෙතන හිටියත් ඔය හිට තමන්ගේ ගෙදෙට ඔහොමම යවන්න පුළුවන්. දැන් මේ මොහොතේම හිටන්න පුළුවන්, යවන්න පුළුවන්. ඒක නිසා මේ හිත කියන එක අර ආපෝ තේජෝ වායෝ පඨවි හතර මහා භූතවලට අයිති නෑ. ඒක අර ච ධාතු විභංගයට අයිති. මේක ඒ නිසා ඊට වඩා වෙනස් දෙයක්. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන එකක්. හැබැයි විඥාණය නැති කලක කිසිවක් කළ නොහැක. ඒකත් තේරුම් ගන්න ඕන. ඔය ප්‍රියමනාපදීට ඇලෙන්නෙත් විඥාණයෙන්, අප්‍රිය අමිහිරිදීට ගැටෙන්නෙත් විඥාණයෙන්, හරි වැරදි මනින්නෙත් විඥාණයෙන්, නිවන් දකින්නට කෙලෙස් හිතෙන් ඉවත් කරලා හිත පිරිසිදු කරගන්නත් උපකාර කරගන්නේ ඒ විඥාණයම පිරිසිදු කර ගැනීම. එකයි මේකේ ගැඹුරුදේ. ඔය විඥාණයමයි පාවිච්චි කරන්නේ නිවන් දකින්න. මේකයි තේරුම් ගත යුතු දේ. එතකොට විඥාණය නැති කලක නිවන් දකින්නත් බෑ. අර පඤ්ඤාපනාය කරන්න බෑ විඥානයේ කිලුටු ටික තේරුම් අරගෙන කිලුටු ටික ඉවත් කරලා සුද්ධ පවිත්‍ර කරගන්නක. දැන් අපි හිතමු අපි යමක් යහපත් දෙයක් භාවිතා කරනවා නම් ඒ දෙයමයි අපි සුද්ධ පවිත්‍ර කරලා හොදලා පිරිසිදු කරලා ගන්න. ඒ වගේ මේ ලෝකයමයි අපි උපකාර කරගන්නේ ලෝකයෙන් ඈතර වෙන්න. විඥාණයමයි අපි උපකාර කරගන්නේ විඥාණයෙන් ප්‍රඥාවට පරිවර්තනය කරගන්න. ඒක නිසා මේ විඥාණය ගැන ආපෝතිජෝ වායෝ පඨවි නෙමේ විඥාණය. ඔය මහත්ය කිව්වෝ ඔය හදවත පෙනහැල්ල අර කුණඹති කොටස් 32ම අර පටිකුලක මනසික ආදී තියෙන එකක්වත් විඥාණය නෙමේ. ඒකයි මේක වෙනස.
අවසරයි ගෞරවනීය රාතුන් වහන්සේ. අරිය ධර්ම මාර්ගයේ යන අයට චත්තාරිමානි තානානි වැඳ පුදා ගත්තම යම් බුද්ධ ශක්තියට අනුගත වුණාම වැඳගෙන යම් මාර්ගඵලයක් ලබා ගත හැකිද පාදා දෙන්න.
ඔව්. යම් කිසි කෙනෙක් බණ අහලා රාගය ద్వේෂය මෝහයෙන් ඉවත් කරන බණ අහලා නිවැරදිව හේතුඵල ධර්මයට බහාගලපා බලා ණය විනයට සසඳා බලා ආනපාන සති සමාධිය පිහිටනකොට සද්දස්ස කුල පුත්තස්ස වෙනවා. සද්දා ඉන්ද්‍රිය මතු වෙනවා. ඒ සද්දස්ස කුල පුත්තස්ස කෙනෙක් අර බුද්ධ ශක්තියට අදාළ චත්තාරිමානිටානානි දැක බලා වැඳ පුදා බුද්ධ ශක්තියට අනුගත වුණොත් ඒ පුද්ගලයාට දසඥානං සංවේදනියානම් කියන මගඵලයටපත් වෙන්න පුළුවන්. අර අසුතවත් අසද්ද පුද්ගලයෙක් එහෙම නැත්නම් හේතුඵල ධර්මයට බහා ගලපා බලන්න, ණය විනයට සසඳා කටයුතු කරන්න බැරි පුද්ගලයෙක් අසද්දෝ හෝති. සද්දස්ස නෙමෙයි. ඒ පුද්ගලයේ සියවරක් එතන වැන්දත් දැන් එතනම මේ චත්තාරි මානිතානානි වල ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ගාව හිටියා හාමුදුරු නමක්. බොහොම අසද්ද අසුතවත් පුද්ගලෙ. කිසිත් ධර්මය නෑ. ඒ පුද්ගලයා හැබැයි එතන ඉල්ලනවා, යදිනවා, ප්‍රාර්ථනා කරනවා, වඳිනවා, පුදනවා දවස ගාන. නමුත් මගපලක් අහලකටවත් දෙන්න ඒ පුද්ගලයාට බැරි වුණා. ඒ නිසා අසුතවත් පුතඥාන පුද්ගලයෙක් සද්දස්ස කුල පුත්තස්ස නොවන කෙනෙක් එතෙන්ට ගියොත් ඒ පුද්ගලයාට ඒක අයහපතක් වෙනවා. නමුත් සද්දස්ස කුල බුද්දස්ස වෙන කෙනෙක් බණ අහලා හේතුඵල ධර්මයට බහා ගලපා බලා ණය විනයට සසඳා බලලා ආනපාන සති සමාධිය යෝ ධම්මෝ යෝ විනයෝ සෝභාසිතබ්බෝ කරන්න පුළුවන් වුණොත් ඒ පුද්ගලයා සද්දස්ස කුල බුද්දස්ස වෙනවා. ඒ අයට පමණයි මේ චත්තාරිමානි වලින් යහපතක් වෙන්නේ. අනික් අයට ඒකෙන් යහපතක් වෙන්නේ නැහැ. මග බල ලබන්න ලෝකයෙන් එතර වෙන්න ලෝකෝත්තර නිවන් මග විවුර්ත වෙන්නේ නැහැ. මේකයි තේරුම් ගත යුත්තේ.
වහන්සේට දීර්ඝායුෂ වේවා.
මේ තියෙන ලොකු ගැටලුවක්.
රාතුන් වහන්සේ වහන්සේට නමස්කාර වේවා. ඊයේ දවසේ ඔබ වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේ බොහොම පිළිසිදුව තේරණ ආකාරයෙන් පහදා දුන්න නමුත් ඒ දත සංඥා වලින් අනිච්ච සංඥා, අනත්ත සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා, ඒ සේරම සාමාන්‍යයෙන් තේරෙනවා. සබ්බ ලෝකයේ අනබිරිත සංඥා කියන එන තේරුම මදි. ඔබ වහන්සේ තව පොඩ්ඩක් මා කරේ අනුකම්පාව.
ඊයේ උදේ හිටියේ නැද්ද?
හිටියා.
එහෙමනම් ඒක තමයි වැඩියම විග්‍රහ කළේ. අභිරත සංඥා තුන විග්‍රහ කළා. මොකද්ද? පුඤ්ඤ අபிසංකාර, අපුඤ්ඤ අபிසංකාර, අනිඤ්ඤ අபிසංකාර විග්‍රහ කළාද? මතක නැද්ද?
මතක.
අහගත්තේ නැද්ද? එමනම් ඉතින් ආයෙ මට කරන්න දෙයක් නැහැ. ආයෙ CD එකක් ලබා ගත්තාම ඒක අහන්න. දැන් මේ භාවනා වැඩසටහන අවසානයේ අපි සාමාන්‍යයෙන් CD එකක් දෙනවා. මේ සතියේ සියලු දේශනා, සියලු ප්‍රශ්න, සියලු උත්තර අඩංගු. නමුත් අපිට දැන් මෙහෙ පහසුකම් නැහැ මේක CD කැටියක් හදලා දෙන්න. නමුත් අපි පස්සේ දවසක මීරිගමට ගියාම මීරිගම ඒ සියලු පහසුකම් තියෙනවා. මේ සියලු ධර්ම දේශනා, සියලු ධර්ම සාකච්ඡා, සියලු ප්‍රශ්න උත්තර CD කැටියකට යොදලා DVD එකක් හැටියට හෝ CD එකක් හැටියට හෝ ලබා දෙනවා. ඒක මං හිතන්නේ මේ මීරිකම නම් අපි භාවනා මධ්‍යස්ථානේ භාවනා වැඩසටහන අවසන් වෙලා යනකොට ගෙදර යන්න ලැහැත් වෙනකොට සිද්ධී තටිය ඒ සතිය කරපු සියලු දේ ලබා දෙනවා. අතට නමුත් මෙහෙ එහෙම පහසුකම් නැහැ. මොකද ඒ DVD CD මැෂින් ඒවා ඔක්කොම උස්සගෙන මෙහාට එන්න බැරි නිසා. ඉතින් ඒක නිසා මේ අපේ වැඩ කරන දරුවෝ කියනවා යම් කිසි කෙනෙක් අර පෙන් එකක් ගෙන දෙනවා නම් ඒ පෙන් එකේට ඒ සියලු දේ දාලා දෙන්න පුළුවන්. ගිහිල්ලා පෙන් එක අර කම්පියුටර් එකට හෝ දැන් CD අර නොයකුත් තියෙනවා පොඩි පොඩි ගැජට් ටෙලිෆෝන් එකට දාගන්න පුළුවන්. ඒ පෙන් එක දාලා ඒ සියලු දේ නැවත නැවත අහන්න පුළුවන්. ඒක පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා මේ එකවරක් කියපු එක දැන් ඒ මහත්තයා ඇහුව ප්‍රශ්න ටිකක් වැදගත්. නමුත් ඒක ඊයේ ගිරිමානන්ද සූත්‍රය දේශනා කරනකොට මේ අභිරත් සංකාර තුන පුඤ්ඤාභි සංකාරා පුඤ්ඤා සංකාරා නිඤ්ඤාභි සංකාර විශේෂයෙන්ම පැහැදිලි කළා. ලොකු විග්‍රහයක් කළා විනාඩි 25ක් 30ක්. ඉතින් ඒක ඒ මහත්තයා කන් දීලා අහගන්න නැතුව වෙන කල්පනාවක ඉන්න ඇති මේක තේරුම් ගන්න බැරි වෙන්න ඇති. නමුත් දැන් කරන්න දෙයක් නැහැ. CD එකක් අරගෙන හෝ පින් එකකට දාලා හෝ මේක නැවත නැවත අහලා තේරුම් ගන්න.
අවසරයි ආර්යයන් වහන්සේ, මට ගැටලුවක් තියෙනවා. මේ දැනගන්න ඕනේ, දැන් මගේ නිවසේදී භාවිතාවක් වශයෙන් බුදු පහන අවුරුදු 3ක් විතර එක දිගටම උදේ හවස දෙකේම පත්තු කරලා මල් පහම් මේ පූජා කරන්න පටන් ගන්න තිබ්බා. මම නිවසෙත් මේ පවුලෙත් ආරක්ෂාව සඳහා දැන්
මොකක් පට ආරක්ෂාව
මේ ඔව් මේ එහෙම බුදු
පහන කාගේ ආරක්ෂාවද?
මේ පවුලේ ආරක්ෂාව සඳහා.
ඒක
මේ
එක රාගයයි මෝහයෙන් යුක්තව
මේ
මොකද්ද?
එම්
ඊට වඩා බුදුහාමුදුරුවන්ගේ ආරක්ෂාව ලැබෙනවා තමන්ටත් පවුලයාත් අර ද්වේෂක් ආවම මෛත්‍රී කළා නම් රාගයක් ආවම අසුභානුස්සතිය වැඩුවා නම් ඒ වගේම මරණානුස්සතිය බුද්ධානුස්සතිය වැඩුවා නම් ඒක චතුරාරක්කා. ඒක මොකද්ද? මේ බුද්ධ දේශනාවේ දේශනා කර බලවත්ම ආරක්ෂාව ලැබෙන්නේ එතනින්. ඉතින් ඒක නිසා අර පානක් පත්තු කරන එක වරදක් නෑ, මල් පහන් පූජා කරන එක වරදකුත් නෑ. හැබැයි පානක් පත්තු කළා හෝ මල් පූජා කළා හෝ යමක් ඉල්ලනවා නම්, ආරක්ෂාව ඉල්ලනවා නම්, යදිනවා නම්, ප්‍රාර්ථනා කරනවා නම්, යාඥා කරනවා නම් යමක් ඉල්ලලා ඒක ලෞකිකයි. ඒක පැවැත්ම පවත්වාගෙන යන. ඒක නැවැත්මට එමුනනම් මේ රාග දේශ මොහ නැති කරන්නට කරන දෙයක් නෙමෙයි. නිවන කියන්නේ නැවැත්ම. රාග දේශ මොහ අලුතෙන් හිතේ ඉපදීම නැවැත්ම. අනුසය නැවැත්ම. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. ඔය පාම් පත්තු කළාට වරදක් නැහැ. හැබැයි ගෙදර ලයිට් එක දාලා ඊට පස්සේද පාන පත්තු කරන්න? ඔව් නේද? එහෙමනම් ඒකෙන් වැඩක්. දැන් අර අනුරාධපුරේට ගිහිල්ලා මේ මෝඩ ගුඩ හරක් රැලක් වගේ උපාසකම්මල උපාසක මහත්තුරුන් එක්කන් ගිහිල්ලා අර ජයශ්‍රී මහා බෝධිය ගාමෝ රුවන්වැලි මහතෑය ලයිට් දාලා ඉස්සෙල්ල හොඳට ඒකාලෝක කරලා මේ පානුත් 84000 පත්තු කරන. ඕවා තමයි මෝඩ වැඩ. ඕවා තමයි ණය වෙන වැඩ. අන්න හේතුඵල ධහමට හෝ ණය විනයට හෝ සසඳා නොබලා කරන දේවල්. ඕවා කියන්නේ මේ සම්මත සම්ප්‍රදායික ස්වාමීන් වහන්සේ ළමයි මිනිසුන් ඕ වගේ ඒවට එක්කහු කරගෙන ගිහිල්ලා අපිට අර ගෙදර දොරේ පාවිච්චියට තියෙන පොල් තෙල් බොහොම වියදම් කරලා හදාගත්ත පොල් තෙල් නිකන් දවලා ඊට පස්සේ පරිසරය දූෂණය කරලා ණය වෙනවා. ණය වෙනවද නැද්ද? අර ලයිට් නැති කාලෙක ලයිට් නැති තැනක මිනිස්සුන්ට අර අඳුර දුරු වෙන්න පානපත්තු කරන්න බුදුහාමුදුරුව කිව්වා. දැන් අද ලයිට් තියෙන තැනක ලයිට් දාලා ඊට පස්සේ පානපත්තු කරන එකේ තීරුමක් හරයක් අට්ටයක් මොකක්වත් නැහැ. මේකයි වැඩි. ඉතින් ඒක නිසා දැන් පාන පත්තු කළාට කමක් නැහැ. අර තුන්සිත පහදාගෙන තමන්ගේ හිතේ අර ඥානාලෝකය ප්‍රඥාලෝකය එනවනම් ඒ ආකාරයට පාන පත්තු කළාට වරදක් නැහැ. නමුත් ඒක නොවෙනවනම් ආනපාන සති සමාධිය වඩලා නැහැ.
අවසරයි මේ ස්වාමීන් වහන්සේ, මේ ගැටලුව සමගම මට තවත් මේ කොටසක් ඉතුරු වුණා. මේ දැන් අවුරුදු 3ක විතර මේ කාල පරිච්ඡේදය තුළ දිගටම උදේ හවස දෙකේම මේ භාවිතාව කරා. දැන් මේ මාස 7ක 8ක විතර කාලයකදී මේ ගාථා කියලා ඉවරලා බාහනපත් කරනකොට එනවා වෙවිලිල්ලක්. වෙවිලිල්ල ආවයින් පස්සේ ඒ ගාථා කියලා ඉවරලා දෙවියන්ට පින් දීලා ඉවරලා මේ අවසාන උනායින් පස්සේ වෙවිලිල්ලක් නවතින වෙන කිසි ආපහසුතාවයකින් දැනෙන්නේ නැහැ. මේ අර ගාථා කියන එක මේ ඒකත් මේ ඇවිදින් යම් යම් අවස්ථාවල අමතක වෙනවා.
ඔවිතින් ඒකත් යම් හේතුඵල ධහම. ඒක නිසා දැන් අවුරුදු 3-4ක් ඔය ගාඨ කියලා පාම්පත්තු කළාට හිතගත පිරිසිදුනේ නැහැ. පටික්කුලක මනසිකාරයක් ධාතු මනසිකාරයක් නවසීවතික මනසිකාරයක් හෝ ආනපාන සති සමාධියක් වැඩුවේ නැත්නම් ඔවගේ දේවල් වෙන්න ඉඩ තියෙනවා. ඒකයි පිළිතුර. හේතුවට අදාළවයි ඵලය. ඒකයි මේ ධර්මතාව.
මින් ඉදිරියට කරන්න ඕනේ දේ තමයි
කරන්න ඕනේ දේ තමයි මේ සතියේ කිව්වේ ආනපාන සති සමාධියේ පිහිටා හේතුඵල ධර්මයට බහා බලපකා බලා යෝ ධම්මෝ යෝ විනයෝ සෝභාසිතබ්බෝ කරන්න. එතකොට හරි. හොඳයි.
එතකොට ඉදිරියටත් පාහන පත්තු කරාට වරදක් නැද්ද?
ඔව් පාහන පත්තු කළාට කිසිම වරදක් නැහැ. හැබැයි ඉල්ලන්න එපා, අදින්න එපා, ප්‍රාර්ථනා කරන්න එපා, ලෞකික වශයෙන් යමක්. එතකොට ලැබෙයි ලැබෙන සියලු දේ. හරි.
අවසරයි සර්.
අවසරයි ස්වාමීන් වහන්ස. අපි මේ දැන් මේ දිනවලදී ඔබ වහන්සේ කියා දීපු ධර්මය ප්‍රායෝගිකව ටික ටික අපේ සිතින් රාග, දේශ, මෝහ සිතුවිල්ලක් ආපුවම හේතුඵල ධහමට අනුවත් ණය විනයටත් ගලපා බලන්න යම් හිමින් අපි ඒකට පුරුදු වෙනවා. යම් අවස්ථාවකදී කාර්යබහුල අවස්ථාවකදී අපිට රාග, දේශ, මෝහ සිතුවිල්ලක් ආපුවාම ණය විනයට ගලපා බලන්නේ නැතුව හේතුඵල ධහමට ගලපා බලන්නේ නැතුවත් මේ අපි පුරුදු වෙන කාලේ නිසා ඒක හිතින් අමතක කරලා ඊට විරාගී අරමුණක් ගැනීම සුදුසුද ස්වාමින් වහන්සේ?
ඒක තමයි. එහෙම වෙන්න ඉඩ තියෙනවා හොඳටම. ඒක තමයි අර මහා සතර ඇතිපට්ඨාන සූත්‍රයේ කිව්වේ. එහෙම සමුදය අනුසය උපදිනවා. සමුදය ධම්මාවා බය ධම්මා. ඒක බය වෙලා යනවා. ඒක දවස් 7යි තියෙන්නේ. ඒක නිසා එහෙම Tamanට දැන් පහු වුණා නම් විනාඩි 5කට ඉස්සෙල්ලා තරහක් ආව නම් ඒක දැන් සමුදය අනුසය බිහි වුණා. ඒක දැන් අතුල්ලවවත් අද්දන්න බෑ. හැබැයි ඒක දින 7ක් ආයසරයක් මුලින්ම කරන්න වෙනවා. ඒකයි වෙනස. ඒක තමයි සමුදේ ධම්මාව වය ධම්මා. ඒකට දැන් පසුතැවෙන්න, විස්සෝප වෙන්න, ඒක අයින් කරන්න දැන් පසුගියදී වෙනස් කරන්න බෑ. දැන් වෙලා ඉවරයි. ඒක නිසා තවත් අනාගතයට අදිස්ථාන කරගෙන ඉතුරු දවස් 7ක් ආයසරයක් කරන්න. ආය සමාන්තර දවස් 5කින් විතර ආය අනුසය උපදින්න පුළුවන්. ආය දවස් 7 ආය පටන් ගන්න ඕනේ. මේක කවදා හරි දවස් 7 සම්පූර්ණ වෙනකොට බැමි තුන කපල යනවා. එතකන් කරගෙන යන්න. හරි. හොඳයි එහෙනම්. දැන් අදට මේ දේශනා සාකච්ඡා අවසానයි. තව එක වරුවක් පමණයි තියෙන්නේ. හෙට උදේ වරුවේ අපි තව සූත්‍ර ධර්ම පහක් දේශනා කරනවා. අනුධම්ම සූත්‍ර 4කුත් අනත්ත ලක්ෂණ සූත්‍රයත් අවසාන වශයෙන්. ඊළඟට ඒ මේ පින්වතුන් හෙට උදේ පරිවේ ඒ ධර්මය අහලා ඒක අවසාන අනුධම්ම පරියාය ධම්මානුධම්ම පරියාය ඒක ආගත්තට පස්සේ හෙට දවල් දානේට නැවැත්තුවහම දවල් 11ට නවත්වනවා. ඊට පස්සේ දානේ අරගෙන 12 මාර 1 වෙනකොට අපි සමාලෝචනය අර සමාලෝචන සතියක් පාත්තනවා. ඒ නිසා හෙට දවල් 11ට මම මගේ දේශන සියල්ල අවසానයි. එතකොට ඔබට අවස්ථාවක් ලැබෙනවා 1 ඉඳන් 4 දක්වා යම් යෝජනාවක් හෝ ප්‍රකාශයක් හෝ යම් වචන කීපයක් ඔබේ දැනුම අනුව තේරුම අනුව කතා කරන්න. අපි අපේ නායක හාමුදුරන්ට මේ විහාරස්ථානයේ අධිපති ආරාධනා කරනවා. උන්වහන්සේට විනාඩි 10ක් 15ක් ඔබ අමතා කතා කරන්න. අනිකුත් සියලු දෙනාට මේ මීට පෙර සමාලෝචන සැසියක කතා නොකළ අය තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මීට පෙර කතා කරලා තියෙනවා නම් නැවත නැවතත් එකෙන් එච්චර යහපතක් වෙන එකක් නැහැ. මොකද විශාල පිරිසක් ඉන්නවා අලුතෙන්ම මෙවර භාවනා වැඩසටහනට ආපු. ඒකෙනුත් 20 දෙනෙකුට විතරක් අවස්ථාව ලබා දෙනවා සමාලෝචන සතියේදී. උපරිම විනාඩි 8ක් හෝ 10ක් මොනවා හෝ ප්‍රකාශනයක් කරන්න. හොඳයි, එහෙනම් කවුරුත් සාදුකාරයක් පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් කියන්න. ඉතාවතාච ඊ සම්බදම් පුඤ්ඤ සම්පත සම්මේ දේවා මොදන්තු සම්බ සම්පත්ති ඉතාවතාච ඊ සම්බදම් පුඤ්ඤ සම්පත සබ්බේ බුතං තු සම්බ සම්පත්ති සිටියා ඉතාවතාච සම්බදම් පුඤ්ඤ සම්පත සබ්බේ සත්තා තු සම්බ සම්පත්ති සිටියා ඉදම් මේ නාකි සුඛිතා තුනාකි ඉදම් මේ නාකි සුඛිතා තුනාකි ඉදම් වූ නාකි තු සුඛිතා තුනාකි ඉමිනා පුඤ්ඤ මාමේ ගාය සමාධි සතං සමාධිමෝ තු හොඳයි, සියලු දෙනාටම යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා. ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්නටම මේ සියලු ධර්ම කරුණු උපකාර වේවා.